जीव जन्म भूमि अंकदीप विजय भूमि में अपे उदार मातृभूमि मातृभूमि
आईबुवान सैम पदादा दिनकम रात्रि अटाई पहालवट प्लैनेट एफएम 104.6 तरंग मालाव उससे गुवनी उबात अपात हमुवन नवसिलांते ओकलैंड नुवर एक्सात श्रीलंका संगम अनुग्रहय इदिरिपत करन जन्म भूमि गुवन विदुलि वेडसटहनट ओब सैमव सादरयेन पिलिगन्नवा पुरा होरावक දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේසිංහ.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රියේ ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා.
ආයිබෝන් කමිල.
ආයිබෝන් නිරෝෂි. සතුට පිරුණ දවසක දවස නිමා වෙන්න හොරා කීපයකට මත්තෙන් ඉතාමත් සතුට සිටින් නිරෝෂිත් මාත් මේ සුන්දර බදාදා රාත්‍රියේ ඔබේ ආලින්දයට පැමිණියේ වෙනදා වගේම බොහොම ආදරයෙන්.
කමිල, අපි දැන් කියනවනේ සුබ උදෑසනක් වේවා, සුබ දවසක් වේවා කියලා කෙනෙක්ට කියනවනේ. අපි ගොඩක් වෙලාවට මේ අපි කතා කරන විදිහ, අපි කතා කරන වචන, මේ හැම දෙයක්ම බලපානවා කෙනෙක්ගේ හදවත විවෘත කරන්නත්, ඒ වගේම තමයි හදවත වහන්නත්. ඒක නිකන් හරියට යතුරක් වගේ.
සිතා නොබලා වචන පිට කිරීම ඉලක්කය නොඅල්වා වෙඩි තැබීමක් වෙනිය කියලා අපි අහලා තියෙනවනේ. ඒක නිසා අපි කෙනෙකුට කරන ආමන්ත්‍රණ නැත්තම් සභාවක් මතදි කරන ආමන්ත්‍රණ, ජාතියක් ඇමතීමේදී කරන ආමන්ත්‍රණ, සමහර වෙලාවට තමන්ගේ සේවක මණ්ඩලය උදෙසා කරන ආමන්ත්‍රණ විතරක් නෙමෙයි, තමන්ගේ නිවස ඇතුළේදී පවා කරන ආමන්ත්‍රණ වචන හෝමාරු පිළිබඳව ටිකක් හිතලා බලලා කතා කරොත් හොඳයි කියන අදහස තමයි ඔයා කිව්වේ නේද නිරෝෂි? ඉතින් ඒක ඇත්තටම ඇත්තක්. අපි අර සමහර වෙලාවට දුකෙන් ඉන්න කට්ටිය දුක නිවාලන්න අස්වසන්න අපි කොයිතරම් මහන්සි වෙනවද? වචනෙන් සමහරක් වෙලාවට කෙනෙකුට ජයග්‍රහණයක් පිළිබඳ ඔවුන්ට සුබපතලා අපි ඔවුන් ශක්තිමත් කරනවා. ඒ වගේම මනසින් වැටුණු කෙනෙක්ව සමහර වෙලාවට නැගී සිටවන්න අපි වචනෙන් ශක්තිමත් කරනවා.
සමහර වෙලාවට කමිල, ඔය වචන කියන එක තමන්ටත් හරි වැදගත්. ඒ කියන්නේ තමන් තමන්ට ආමන්ත්‍රණය කරන විදිය. හරි ලස්සනට අපි අපිට කතා කරනවා නම්, අපි අපි ගැන හරි ලස්සනට හිතනවා නම්, ගොඩක් වෙලාවට අපේ වටපිටාවේ ඉන්න අයට ඉබේම ඒ සුන්දරත්වය අපිට විදහාපාන්න එකතු කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ නිසා මේ ආදරණීය දවස පටන් ගන්න, ආදරණීයව අනෙක් අයත් එක්ක සතුට බෙදා හදා ගන්න පුළුවන් ආදරණීය චරිතයක් බවට පත් වෙන්න ආදරණීය වචන කතා කරන්න. එතකොට පෙරලා අපිටත් ඒ ආදරය ලැබෙනවා. එහෙම නේද කමිල?
අනිවාර්යෙන්ම. ඉතින් එහෙම ආදරණීය කෙනෙක් වෙන්න ඔබටත් පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපේ වැඩසටහනේ මුල්ම කොටසට යන්න කලින් ඉතාමත් ආඩම්බරයෙන් ඒ වගේම අභිමානෙන් කියන්න දෙයක් තියෙනවා නිරෝෂි. අපිව අහගෙන ඉන්න ඔබ පසුගිය සෙනසුරාදා දිනේ ඩොටරි වින්ස්ටන් රංගහලට පැමිණෙන්නේ නැතයි අපි සිතනවා. එසේ පැමිණියා නම් අපේ ශ්‍රී ලාංකික දූදරුවන්ගේ සහෝදර සහෝදරයන්ගේ දක්ෂතා රැසක් එකම වේදිකා මස්තකයක් තුළ දැක ගන්නට ඇති. අපි ශ්‍රී ලංකාවේ සිට බොහෝ දුරකින් සිටියත් අපිට අපේ දේ දකිද්දී දැනෙන්නේ පුදුම අභිමානයක්. ඩොටි වින්ස්ටන් රංගහල පුරාවට ඒ දැක්වූ දක්ෂතාවයන් අපි හැම කෙනෙකුටම ඇති කළේ මහත් සතුටක්. ඉතින් ඩොටි වින්ස්ටන් සෙන්ටර් එකේ සියලුම ආසන පිරි ඉතිරි යන්න 800ක් පමණ පිරිස පැමිණ සිටියා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඒ පැමිණි සැමට. ඒ වගේම ඉතාමත් අලංකාර නර්තනයන් ගායනයන් ඉදිරිපත් කර සියලු දෙනාටත් ඕන පුරුදු පුහුණු කළ එම රංගායතනවල ගුරු මහත්ම මහත්මීන්ට අපගේ ගෞරවය පුද කරනවා. ඒ වගේම මේ දෙවන්ත උත්සවය අතිසාර්ථක ලෙස සංවිධානය කර එක්සත් ශ්‍රී ලංකා සංගමේ ගරු සභාපතිතුමන් ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලයට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මෙවැනි අත්දැකීමක් කිසිදු අඩුපාඩුවකින් තොරව නවසීලන්තයේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින්ට ලබා දුන්නාට. ලබන වසරේ හෙරමීර ප්‍රසංගය මීටත් වඩා වෙනස් මෝනුවරකින් අපිට දක්නට ලැබෙයි කියලා ඔන්න අපි දැන්ම කියනවා.
ජනභූමි කල්ටිෆම් 104.6.
අපි හැමෝටම ජීවිතයේ තියෙන වැදගත් දේ මොකක්ද කියලා අහුවොත් අපි හැම දෙනෙක්ගේම උත්තරය තමයි නිරෝගීකම. නිරෝගී ජීවිතය ගත කිරීම සඳහා හොඳ ආහාර වේලක්, ව්‍යායාම වගේම ලෙඩ රෝග පිළිබඳව අවබෝධයක් ලැබ සිටීම ඉතා වැදගත්. යම් ලෙඩක් පුල්ලවදීම තමන්ට හඳුනා ගැනීමට හැකි නම් එය ඉතාමත් ඉක්මනින් සුව කර ගැනීමට හැකි. මේ සඳහා රෝග පිළිබඳ දැනීමක් ලැබ තිබීම ඉතාමත් වැදගත්. ඒ නිසා තමයි අපේ ජනභූමි වැඩසටහන ඔස්සේ යම් ඉඩක් වෙන් කරලා තියෙන්නේ විවිධ රෝග පිළිබඳ කතා කරන්න. ඒ සඳහා අපේ වැඩසටහනට අපි ආරාධනා කරන්නේ එම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්.
ඕ කමිල, අපි ජීවිතේ ජීවත් වෙනකොට නිරෝගීකම හරි වැදගත් වෙනවා. ඒ නිසාම තමයි අපි හැම දවසකම ජන්මභූමි හරහා වෛද්‍ය සාකච්ඡාවක් අරගෙන එන්නේ. ඉතින් අද දවසේදී මේ වෛද්‍ය සාකච්ඡාවට එකතු වෙන්නේ අපිත් එක්ක පිරිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ නියෝමාල් පෙරේරා වෛද්‍යතුමන්. වෛද්‍යතුමනි, අපිට කියනකො මහා ආන්ත්‍රයේ පිළිකා කොහොමද හඳුනාගන්නේ කියලා. මොකද පිළිකා කියන වචනයටත් කවුරුත් බයයි. නමුත් අපි මේ පිළිබඳව කතා බහ කරන්න ඕනේ. අපි මේ පිළිබඳව දැනගන්නත් ඕනේ.
නිරෝෂි, එක මහාන්ත්‍රයේදීන පිළිකා මේකේ රෝග ලක්ෂණ මතුවීම පැත්ත හැටියට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි මහාන්ත්‍රය ආරම්භ වන්නේ දකුණු පැත්තෙන්. ඒක උදර ගුහරේ වටේට ගමන් කළා වම් පැත්තෙන් තමයි ගුද මාර්ගයෙන් කෙළවරෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි වෛද්‍ය විද්‍යාව වම සහ දකුණ වශයෙන් හඳුන්වනවා. ඒ කියන්නේ මේ දකුණු පැත්තේ තියෙන මහාන්ත්‍රයේ හැටගන්න පිළිකායි වම් පැත්තේ හැටගන්න පිළිකා අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම වම් පැත්තේ එහෙම නැත්නම් ගුද මාර්ගයට කෙළවර වෙන්න තියෙන පිළිකා තමයි බහුල වැඩි. ඒව හඳුනා ගැනීම වාසනාවකට වගේ ඒව හඳුනා ගැනීමදී රෝග ලක්ෂණ වැඩිපුර දක්න ලැබෙනවා. නමුත් දකුණු පැත්තේ එච්චර බහුලව දකින්න නැති පිළිකාවල් වල රෝග ලක්ෂණ අඩුයි. ඉතින් දකුණු පැත්තේ වම් පැත්තේ අතර ලොකු වෙනසක් තියෙනවා.
දැන් වෛද්‍යතුමනි, ඒ විදිහට දකුණ සහ වම ගත්තාම එතකොට හඳුනා ගන්න තියෙන කල්ගත වීමත් සමග පිළිකාවක් ඉක්මනින් හඳුනා ගත්තාම කරන්න පුළුවන් දේවල් වැඩි කියන එක සහ ගොඩාක් බැරෑරුම් තත්වයකදී කරන්න පුළුවන් දේවල් අඩුයි කියලා තමයි අපි දන්නේ. මං හිතන්නේ ඒකෙත් යම් කිසි බලපෑමක් තියෙන පුළුවන් නේද වෛද්‍යතුමනි?
ඔව්, ඒකෙත් ලොකු බලපෑමක් තියෙනවා. ඒකෙන්ද තමයි අපි හුඟක් කලකට වම් පැත්තේ වෙනඳ ගුද මාර්ගයට කිට්ටු වෙන්න තියෙන පිළිකා අපිට කලින් හඳුනා ගැනීමට හැකියාවල් තියෙනවා. නමුත් සමහරලාට මේක හුඟක් කලකට රෝගීන් පෙළඹෙනවා. මේක මේ සාමාන්‍ය මම ගන්න ආහාරවල වෙනසක් ඇතිවීම නිසා ඇති වෙන වෙනසක් වෙන්නේ නැති කියලා හුඟක් කලකට උපකල්පනය කරලා මේක කල්ගත වෙන වෙලාවල් තියෙනවා. මොකද වම් පැත්තේ වෙනඳ ගුද මාර්ගයට කිට්ටු හට ගන්න පිළිකාවලදී හුඟක් කලකට එන්නේ මල පහ කිරීමේ අක්‍රමිකතාව ඇති වෙනවා. සමහර දවසකට බඩ වේලුම් ගතියක් ඇති වෙනවා. සමහර දවසකට බඩ ටික බුරුලට වගේ සිද්ධ වෙනවා. සමහරලාට සීදන් යන වෙලාවල් තියෙනවා. සමහරලාට ලේ යෑමකුත් දක්න ලැබෙනවා. හුඟක් වෙලට මේ ලේ යෑමක් එනකම් හුඟක් රෝගීන් හිතනවා මේක මම ගන්න ආහාරවල වෙනස්කම් හින්දා තමයි මේ වෙනස ඇතිවලා තියෙන්නේ කියලා.
එතකොට වෛද්‍යතුමනි, අපි අහලා තියෙනවා අර්ෂස් කියන රෝගයේ තත්වයේදී සමහර වෙලාවට ලේ යාම් වගේ දේවල් වෙනවා කියන එක. කෙනෙක් එහෙමත් රැවටෙන්න පුළුවන් නේද? ඒ නිසා වෙන වෙන දේවල් වලට බෙහෙත් කරමින් ඉන්නත් පුළුවන් නේද?
ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මොකද මේක සමහරලාට බුදු මාර්ගයවට තියෙන පිළිකා අර්ෂස් හැටියට මතුවෙන්නත් පුළුවන්. මොකද උඩහා තියෙන පිළිකාවක් නිසා පල්ලෙන් අර්ෂස් හැටියට ගෙඩි වගේ එළියට එන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් වයස අවුරුදු 40කට වඩා වැඩි කෙනෙක් අර්ෂස් සමාරුව කියලා හිතලා ලේ යෑමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝගේ පරීක්ෂා කරලා බලන්න ඕන ඒට උඩහින් පිළිකාවක් තියෙනවමද කියලා. මොකද මේ දෙකම එකට තියෙන්න පුළුවන්. මේ දෙක වැරදිලා වටහා ගැනීමත් පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම අර්සස් තියෙන රෝගියෙක් සිග්මොයිඩොස්කෝපි කියන කැමරාවක් භාවිත කරලා ගුද මාර්ග පරීක්ෂා කරන පරීක්ෂණ අනිවාර්යයෙන්ම කළ යුතුයි.
වෛද්‍ය සොමනි, දැන් දකුණු පැත්ත තත්ත්වයේ කොහොමද කියන එක තමයි අපිට කතා බහ කරන්න තියෙන්නේ. මොකද වම් පැත්තේ තියෙන දේ තමයි ලේයාම, සිදං අමාරුව, ඒ වගේම බඩ වේලෙන තත්ත්වය කියලා වෛද්‍යතුමන් දැන් කිව්වා. එතකොට දකුණු පැත්තේ තත්ත්වය කොහොමද?
දකුණු පැත්තේ හුඟක්ලාට වෙන්නේ ඒ හරියේදී එන කෑම දිරවල එන ද්‍රව්‍ය හුඟක් ඝන වෙලා නැහැ. හුඟක් දියාරුවට තියෙන්නේ ඒ හරියට. උඩහට ඇවිල්ලා මහාන්තර දිගේ ගමන් කරනකොට තමයි ඒකේ තියෙන වතුර උරා ගැනීමෙන් ඒක ඝන බවට පත් වෙන්නේ. ඉතින් දියාරු ගතිය තියෙන ද්‍රව්‍ය හරහා යනකොට ඒ පිළිකාවට යනකොට ඇති වෙන රෝග ලක්ෂණ බොහෝ දුරට අඩුයි. එන්නේ නැහැ. හුඟක් වෙලාට වෙන දෙයක් තමයි ඒකෙන් ලේ යෑමක් සිද්ධ වෙනවා. නමුත් මේ ලේ යෑමක් සිද්ධ වෙනකොට ඒක මහාන්තර ඇතුළත තියෙන නොයෙකුත් රසායනික ද්‍රව්‍යත් එක්ක මිශ්‍ර වෙලා ලේ රතු පාටට නෙවෙයි ගමන් කරන්නේ, මලපහ කළු පාටට. හුඟක්ලට අපි අහනවා තාර වගේද මේ මලපහ යන්නේ කියලා. ඉතින් රෝගින් හිතනවා මේ කළු පාටට යන්නේ මං සමහරට ගන්න බෙහෙත්ින්ද වෙන්න පුළුවන්.
එතකොට වෛද්‍යතුමනි, ගැස්ට්‍රයිටිස් වැනි තත්ත්වයකදී?
මම ගැස්ට්‍රයිටිස් වගේ සමහරට රෝග ලක්ෂණ මතු වෙනවා. මොකද මෙතන බඩ සාමාන්‍යයෙන් කෑමක් ගත්තම බඩ ඉස්මෘත් වෙන සමහර ගැටි. ඒවත් සමහරලාට මේ දකුණු පැත්තේ තියෙන පිළිකාවෙන් ඉඳලා තියෙන රෝග ලක්ෂණ. ඉතින් හුඟක් වෙලාවට රෝගින් අපිට යොමු කරලා තියෙනවා මේ හෘද වස්තු සම්බන්ධව ඉන්න විශේෂඥවරුන්, එහෙම නැත්නම් කාඩියොලොජිස්ලා කියන කට්ටිය අපිට යොමු කරලා තියෙනවා. මොකද මේගොල්ලොන්ගේ ඇඟේ තියෙන ලේ ප්‍රමාණය හුඟක් අඩු වෙලා, ලේ අඩු නිසා හෘද වස්තුවේ වේදනාවක් ලැබෙලා මේ කාඩියොලොජිස් කෙනට මේක හෘද වස්තු සම්බන්ධ කියලා. හරියට බලනකොට මේගොල්ලන්ගේ ඇඟේ ලේ නැහැ. ලේ නැති වෙන හේතුව තමයි තමාට නොදැනුවත්වම මේම දකුණු පැත්තේ තියෙන පිළිකාවලින් ලේ නොකඩවා වාහනය වෙලා ඒක කළු පාට හැටියට අසූචි මගින් ගිහිල්ලා මේගොල්ලෝ කවුරුත් හිතන්නේ නැහැ මේක මේ රුධිරයක් යන්නේ කියලා. ඒගොල්ලෝ හිතන්නේ මේ තාර වගේ කළු පාටට යන දෙයක් කියලා. ඉතින් මේවා තමයි හුඟක් වෙලාට අතපසු වෙන රෝග ලක්ෂණ. හුඟක් වෙලාට රෝගීන් ගණන් නොගන්නා රෝග ලක්ෂණ මේවා.
හොඳයි වෛද්‍යතුමනි, දැන් සමහර පිළිකා වර්ග ගැන කතා කරනකොට අපි දන්නවා දැන් ඔය පියයුරු පිළිකා වගේ තත්ත්වයන් ආරයට යනවා කියලා අපි අහලා තියෙනවා. එතකොට මේ මහා අන්ත්‍රයේ පිළිකාත් ආරයට යනවද?
අත්‍යවශ්‍යම මහාන්ත්‍රය ආශ්‍රිතවත් ආරයටම නැත්නම් පරම්පරාගත වෙන ප්‍රතිශතයක් තියෙනවා. නමුත් අපි පියයුරු වල පිළිකාවල ප්‍රතිශතය හුඟක් වැඩි. සාමාන්‍ය 5% 10% වැනි ප්‍රමාණයක් පරම්පරාගත වීමක් දක්න ලැබෙනවා. නමුත් මහාන්ත්‍රය ආශ්‍රිත තියෙන පිළිකා මේ වගේ ආරයටම තරම කඩුයි. නමුත් ඒවා වාර්තාගත වෙනවා. හුඟක් වෙලාට අඩු වයසේදී මහාන්ත්‍රයේ පිළිකාවක් හැදුනොතින් අපි අනිවාර්යයෙන්ම ඒ පවුලේ සිටින සෑම සමාජිකයෙකුම පරීක්ෂා කරලා බලනවා මේක පවුලේ නැත්නම් පරම්පරාගත මහාන්ත්‍රයේ ආශ්‍රිත පිළිකාවක්ද කියලා බලන්න.
හොඳයි වෛද්‍යතුමනි, මට කියනකෝ දැන් අපි අර මූලික ලක්ෂණ කීපයක් හඳුනාගත්තා. හැබැයි වම් පැත්ත සහ දකුණු පැත්ත සුවිශේෂී වෙනස්කම් වෙනවා කියලා ඒ හැදෙන තත්ත්වෙත් එක්ක. ඉතින් වෛද්‍යතුමනි, අපිට යම් සැකයක් සමග වෛද්‍යවරයෙකු හමු වුණොත් මොන වගේ පරීක්ෂණ වලටද යොමු වෙන්න තියෙන්නේ?
මං හිතන්නේ අපි ඉස්සලම පරීක්ෂා කරලා බලන්න ඕන මොන හරි අපිට අතට දැනෙන යම් කිසි දෙයක් තියෙනවද කියලා. අපි වෙලාවේදී ගුද මාර්ගයත් පරීක්ෂා කරලා බලන අපේ ඇඟිලි වලට දැනෙන මොන හරි ගැටිත්තක් තියෙනවද කියලා. නමුත් ඒකට වඩා ඉතාමත් වැදගත් වෙන්නේ අපි කොලොනොස්කොපි කියන පරීක්ෂණය. ඒ අපි කැමරාවක් භාවිත කරන්නේ, ඉතා දිග වයර් එකක් කෙළවරේ කැමරක තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් එවැනි පරීක්ෂණයක් කරන්න ඉස්සලා බඩ සුද්ධ වෙන්න බෙහෙත් දීලා සමහරලාට එම රෝගියා ටිකක් බය ගතියක් තියෙනවා. අපි ඒ රෝගියාව පොඩ්ඩක් බෙහෙත් මාර්ගෙන් පොඩ්ඩක් නිදිමත ගතියකුත් ඇති කරලා තමයි මේ පරීක්ෂණය කරන්නේ. මේ පරීක්ෂණයේදී අපිට සුවිශේෂ දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි අපි ඇහැටම බලා ගන්න පුළුවන් මේ කෙළවරේ කැමරාවක් තියෙන නිසා මේ වයර්ක ඇතුල් කිරීමෙන් මුළු මහාන්ත්‍රයේ දිගේම ගිහිල්ලා දකුණු පැත්තේ කෙළවරට එනකම් අපිට ගිහිල්ලා පරීක්ෂා කරලා බලලා ඒකේ සාමාන්‍ය මතුපිට පෙනුම මොන වගේද කියලා අපිට දැනගන්න පුළුවන්. මේක නිකම්ම මුල් අවස්ථාවේ තියෙන පුංචි ගැටිත්තක් විතරක්ද නැත්නම් මේක පිළිකාව කොච්චර ලොකුද, ඒ විස්තර සියල්ලම අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව තව සුවිශේෂී මේක පොඩි බයොප්සි එකක් වෙනනම් කොටසක් ලබා ගැනීමටත් හැකියාවක් තියෙනවා. සමහර වෙලාවල් තියෙනවා මේ පියුරු මහාන්ත්‍රයේ තියෙන පිළිකාවල් ඉතාමත් කුඩා සෙන්ටිමීටරකට වඩා පොඩි ගැටිත්තක් වෙන්න පුළුවන්, ආරම්භයක් වෙන්න පුළුවන්. අපිට එවැනි අවස්ථාවක් නම් අපිට මේ එන්ඩොස්කෝපි වෙනන කොලොනොස්කෝපි මාර්ගයෙන් ඒ පොලිප් එක ගලවලා ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් මං හිතන්නේ ඉස්සෙල්ලම එවැනි රෝග ලක්ෂණ තියෙන රෝගියෙක් මෙම කොලොනොස්කෝපි කියන පරීක්ෂණය කළ යුතුමයි.
දැන් අපි හිතමු වෛද්‍යතුමනි රෝගියෙගේ තියෙන පිළිකාවක් කියලා හඳුනාගත්තා කියලා. එතකොට මොකද අපි කරන්නේ?
මෙහිදී මම හිතන්නේ ඉතාමත් විශේෂ තව පරීක්ෂණයක් කරන්න අවශ්‍යයි. ඒක තමයි සීටි ස්කෑන් පරීක්ෂණය. මොකද අපි සීටි ස්කෑන් පරීක්ෂණයෙන් බලාපොරොත්තු වෙන්නේ මේක පැතිරීමක් තියනවාද කියන බලීමටයි. ඉතින් අපි එවැනි අවස්ථාවකදී අපි පරීක්ෂා කරලා බලනවා මේක මහාන්තරයේ ඉඳන් ඉදිරියේදී ඉදිරියට තියෙන කුද්දැටි වලට පැතිරිලා තියනවාද, එහෙම නැත්නම් අත්මා වැනි අවයවයකට පැතිරිලා තියනවාද, පෙනහල්ලට පැතිරිලා තියනවාද. ඊට අමතරව ගුද මාර්ගයේ කිට්ටුවන මොකද මහාන්තරය උදරකුරේ පුරා පැතිරිලා තියෙන හැටියට ඉඩ තියෙන ඕන හැටිය ඒකට. ඊට අමතරව ඒක එකතන ලුකුණත් අපිට සමහර ඒවා තියෙනවා අපිට කිසි අමාරුවක් නැතුව ඒක සත්කමක් මාර්ගෙන් ඉවත් කරන්න පුළුවන්. නමුත් මේක කෙලවරට එනකොට ගුදු මාර්ගය කියන ඒ කොටසේදී ඊටමත් කුඩා ප්‍රමාණයකට තමයි මේක දක්න ලැබෙන්නේ. ඉතින් එවැනි ස්ථානයක පිළිකාවක් හටගත්තම ඉතා ඉක්මනින් ඒ වටියට තියෙන මාංශ පේශි දක්වා පැතිරෙන්න පුළුවන් ගුදු මාර්ගයේ කිට්ටුවන. ඉතින් අපිට එවැනි අවස්ථාවකදී සීටි ස්කෑන් එකක් කිරීමෙන් අපිට බලා ගන්න පුළුවන් මේක ඉතාමත් පැතිරිච්ච කල්ගත වෙච්ච පිළිකාවද නැත්නම් මුල් අවස්ථාවේ තියෙන පිළිකාවද කියලා. ඉතින් අපි මුල් අවස්ථාවේ තියෙන පිළිකාව කියලා දැනගත්තොත් මම හිතන්නේ සත්කම තමයි කරන්න පුළුවන් ප්‍රධාන සහ අවශ්‍යම ප්‍රතිකාර ක්‍රමය. හදිසියේත් අපි හිතුවමු මේක පැතිරිලා තියෙනවා, එහෙම නැත්නම් ගුද මාර්ගයේ කිට්ටුව මේක දෙපැත්තට විහිදිලා වැඩි, මේක සත්කම කරන්න කිව්වොත් අපිට සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න අපහසු කියලා. එවැනි අවස්ථාවලදී අපි අනිකුත් ප්‍රතිකාර ක්‍රම එනම් කීමෝതെරපි කියන ඉන්ජෙක්ෂන් භාවිත කරලා ඒක පිළිකා විනාශක ද්‍රව්‍ය අඩංගු කීමෝതെරපි ඉන්ජෙක්ෂන්ස්, එහෙම නැත්නම් අපි විකිරණ භාවිතයෙන් රේඩියෝതെරපි කරන ඒ විකිරණ භාවිතයෙන් මේක කුඩා කරන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම නැති කරන්නත් පුළුවන්. නම් එහෙම ගිරුවට පස්සෙත් නමුත් සත්කම කරන්න අවශ්‍යයි. ඉතින් එහෙමනේ ඒ විදියට පිළිකාව කුඩා කරලා අපි ඒ රෝගීන්ගේ සත්කමකට යොමු කරනවා.
හොඳයි, මට කියන්න වෛද්‍යතුමනි මේ පිළිකා වැනි තත්ත්වයක් ගැන කතා කරනකොට අපේ මතයක් තියෙනවා මේ ශල්‍ය කර්මයක් කරාට නැවත නැවත හට ගන්නවා කියන එක. විශේෂයෙන්ම මේ පිළිබඳව අපි කතා බහ කරන්නේ පියයුරු පිළිකාවලදී. එතකොට මේ මහා අන්ත්‍රයේ පිළිකාවලදීත් මේක කොහොමද වෙන්නේ?
ඉතින් අපි එවැනි අවස්ථාවලදී පුළුවන් තරම් රෝගියාට කරන්න තියෙන ප්‍රතිකාර කරලා සත්කමකින් ඉවත් කරලා විකිරණ සහ කීමෝതെරපි කියන ඉන්ජෙක්ෂන් වර්ග භාවිත කරලා මේකේ තියෙන සෑම සෛලම විනාශ කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් සමහරවිට මේ බලාපොරොත්තුව අපිට ඉෂ්ට කරගන්න බැරි වෙන වෙලාවලුත් තියෙනවා. නැතුව නේ ඒක කල්ගත වෙච්චින්ද. එවනනම් මුල් අවස්ථාවේ තියෙනවා අපිට හොඳ කරන්න පුළුවන්. ඉතින් කවුරුර හැවුවතින් මගේ සත්කමක් ඉවර කරලා අනිකුත් ප්‍රතිකාරات ඉවර කරලා මගේ මේ රෝගියේ තියෙන හැම සෛලම විනාශයලා ඉවරද? එවනනම් මේක මතුවේද කියලා. ඉතින් මට කියන්න තියෙන එකට තියෙන හොඳම උත්තරය තමයි ඒ ගැන හිතන්න එපා. අවශ්‍ය වෙන්නේ අපි හැම අවුරුද්දක් පාසාම මේ රෝගියාව නොකඩවා පරීක්ෂාවට වාජන කිරීම. එවැනි අවස්ථාවෙදී අපිට මුලදී හවුවෙන පිළිකාවක් මොනාරයක් ගත් තිබ්බොතින් අපිට සෛලයක් හවු වුණොතින් ඒක අපිට විනාශ කරන්න පුළුවන්. සමහර රෝගීන් තාම සායන වලට පැමිණෙනවා අවුරුදු 10කට 20කට ඉස්සෙල්ලා මෙවැනි මහාන්තරයේ පිළිකා සුව කරගත් අය. ඉතින් ඒගොල්ලන්ට අපිට කියන්න පුළුවන් එන අවුරුදු 20ක් ඔය පිළිකාව ඉවත් කරලා ඉවරයි අපිට කියන්න පුළුවන් එයා 100%ක් සුවය ලැබලා කියලා.
ස්තුතියි වෛද්‍යතුමනි.
හැඳින් වෙත් වයි පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි නුඹ මගේ හිත අරන් ගියා පුතුමයක් නොවේ සුළඟ නුඹ වගේ සිත් මල වටායිති මල් සුවඳ පුර පුරින් නරන් යන්නටම නගයි වැස්ස නුඹ වගේ සිත් මල්ලට පැද වැටි මලී පාට නුසේදීම පුදුමයක් තමයි tani kalak mai mage hite siyum tan soye soye idu vet bai et nubin sitanu mile putumayat tamai sullang numbra wage sit mal watai te සුවඳ පුර පුරින් නරන් යන්නටම හදයි වැස්ස නුඹ වගේ සිත් මල්ලට ඇද වැටි මලී පාට නොසේදීම පුදුමයක් තමයි
මේ වන විට බොහෝ දෙනෙක් ලංකාවෙන් නවසීලන්තයට පැමිණ සිටිනවා. ඒ වගේම බොහෝ පිරිසක් නවසීලන්තයට පැමිණීමට බලාපොරොත්තුෙන් සිටිනවා වෙන්න පුළුවන්. ඒ හැමෝටම වැදගත් වෙන කතාබහකට තමයි අපි මේ ඉඩකඩ වෙන් කරන්නේ ජන්භූමි වැඩසටහන තුළින්.
ඔව් කමිල, ඉතින් අද දවසේදී අපි විශේෂයෙන්ම කතා බහ කරන්න සූදානම් වෙන්නේ නවසීලන්තයට මුලින්ම ආපු කෙනෙක් වගේම නවසීලන්තයේ ඉන්න කෙනෙක්ට වුණත් වාහනයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන. මම හිතන්නේ හරිම වැදගත් මාතෘකාවක්. ඉතින් මේ පිළිබඳව අද දවසේ අපිත් එක්ක කතා බහ කරන්න සූදානම් වන්නේ මලින් ෆර්නැන්ඩෝ, සේල්ස් ඇන්ඩ් මාකටිං මැනේජර්, ස්ටර්ලින් ජපාන් නිව්සීලන්ඩ් ලිමිටඩ්. මලින්, නවසීලන්තයට පැමිණි කෙනෙක් මුලින්ම කරන්න ඕන දෙයක් තමයි වාහනයක් මිලදී ගැනීම. අලුතෙන් නවසීලන්තයට පැමිණි කෙනෙක් වාහනයක් මිලදී ගන්නකොට සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
මුලින්ම නිරෝෂියා, මම ස්තුතිවන්ත වෙනවා මාව මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තට ස්ටර්ලින් කාසු වෙනුවෙන්. නිරෝෂියා, ඔව්, ඇත්තටම දැන් අලුතෙන් වාහනයක් මිලදී ගැනීමේදී බැලිය යුතු කරුණු කාරණා බොහොමයක් තියෙනවා. නමුත් මම ඒකෙන් වැදගත්ම කලුත් කාරණා කීපයක් ප්‍රකාශ කරන්න කැමති. මුලින්ම නිරෝෂි, වාහනයක් ගන්නකොට බලන්න ඕන එකම දෙයක් තමයි නවසීලන්තයේදී අපේ බජට් එක කීයද සහ අපේ අවශ්‍යතාවය මොකද්ද කියන දේ. මොකද ඒක හරි වැදගත් කාරණයක්. බජට් එක කියද්දි නිරෝෂි අපි වාහනේ මිල පමණක්ම නෙමෙයි, අපි කොච්චරක් වාහනයක් වෙනුවෙන් යොදවන්න තියනවද කියන එක පමණක් නෙමෙයි, ඊට අමතරව වාහනේ අපිට ෆුවල් කොච්චර පාවිච්චි කරන්න වෙයිද, ඒක නඩත්තු වෙනුවෙන් අපිට කොච්චරක් වියදම් කරන්න වෙයිද අනාගතයේදී, අපේ පවුලේ කී දෙනෙක් ඉන්නවද, අපිටම 5 දෙනෙක් ඉන්නවා නම් අපි යන්නේ 5 සීට කාර් එකකටද 7 සීට වාහනයකටද යන්නේ කියන එක බලන්න වෙනවා. ඒ වගේම නිරෝෂි අපිට තව බලන්න වෙනවා, අපි මේක නිතරම ගොඩක් දුර දවස ගානේ ගොඩක් දුර ධාවනය කරන්න වෙන තත්ත්වයක්ද තියෙන්නේ, එහෙම නැත්නම් කෙටි දුර ධාවනයක්ද අපිට කරන්න තියෙන දවස ගානේ රස්සාවට යන්න තියෙන්නේ ළඟපාතද දුරද කියන දේත් බලන්න වෙනවා. ඒ අනුව ෆෝල් ඉකොනොමි එක බලන්න වෙනවා. හදිසියේවත් වැඩිපුර දුර ධාවනයක් කරන්න තියෙනවනම් දවස ගානේ අපි හිතමු හැමිල්ටන් වලට යන්න තියෙනවා කිලෝමීටර් 50 කට යන්න තියෙනවනම් ගොඩක් වෙලාවට හොඳයි ෆෝල් ඉකොනොමි එකක් තියෙන වාහනයක් හයිබ්‍රිඩ් වගේ වාහනයක් ගන්න එක පෙට්‍රල් වාහනයකට වඩා. ඒ වගේම නිරෝෂි තව එකක් තමයි වාහනයක් නඩත්තු සම්බන්ධයෙන් කරද්දී අපිට රක්ෂණය වෙනුවෙන් කොච්චරක් වියදම් කරන්න වේද සතියකට මාසයකට හෝ අවුරුද්දකට කියන දේ. ඒතර පළවෙනි කාරණේ තමයි අපේ බජට් එක කොච්චරයිද, අපේ අවශ්‍යතාවය මොකක්ද කියන දේ. දෙවෙනික තමයි නිරෝෂි වාහනයක් ගන්නකොට බලන්න ඕන එකක් තමයි අපි අලුතෙන් ගන්න කලින් අපි ගන්න කෙනාගෙන් අපි දැනගත්තු දේවල් තමයි වාහනේ හිස්ටරි රිපෝර්ට් එක කොහොමද කියලා. වාහනේ පහුගිය ටිකේ අපි ගන්න කලින් හිස්ටරි එක කොහොමද, හොඳට නඩත්තු කරලාද, සර්විස් රෙකෝඩ්ස් තියෙනවද, ඒ වගේම අයිටි සම්බන්ධයෙන් දේවලුත් අපිට බලන්න සිද්ධ වෙනවා. එකක් තමයි ඒ වාහනේ අපි ගන්න වාහනේ ණයක් සම්බන්ධයෙන් යොමු වෙලාද තියෙන්නේ කියන දේ. මොකද වාහනේ ගන්න කලින් බලන්න ඕනේ ඒ වාහනේට සම්බන්ධව ණයක් තියෙනවද කියලා. මොකද එහෙම නැත්නම් ඔයා මිලදී ගත්තට පස්සේ ඔයාට තමයි ඒ වගකීම අයිති වෙන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක් මුණ පාන්න වෙන්න පුළුවන් අනාගතේ. ඒ වගේම හිස්ටරි රිපෝර්ට් එක බලද්දී අපිට වෙබ්සයිට්ස් තියෙනවනේ රෝෂි මෙතන බලන්න. එකක් තමයි carjam.co.nz කියන වෙබ්සයිට් එක. ඒකෙන් වාහනේ හිස්ටරි එක සම්බන්ධයෙන් ගොඩාක් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවත් වෙබ්සයිට් එකක් තියෙනවනේ රෝෂි, motorweb.co.nz. ඒකත් ඒ වගේම එකක්. ඒතර ඒ වල හිස්ටරි එක බැලුවට පස්සේ අපිට බලන්න පුළුවන් මේ වාහනේ හොරකමට ලක් වෙච්ච වාහනයක්ද, ස්ටෝලන් වාහනයක්ද. ඒ වගේම අපිට බලන්න පුළුවන් ඕඩෝමීටර් එක ජෙනුවින්ද. ඊට පස්සේ අපිට ඉම්පෝට් හිස්ටරි එක ගැනත් අපිට තොරතුරු ලබා ගන්න පුළුවන් මේක ඩැමේජ් ඉම්පෝට් එකක්ද නැද්ද කියන දේ. එහෙනම් වෙහිකල් හිස්ටරි රිපෝර්ට් එක බලන එකත් ගොඩාක් වැදගත් නිරෝෂි අලුතෙන් වාහනයක් ගනිද්දි. අපි තුමු අපි ඩීලර්ෂිප් එකකින් නම් ගන්නෙ, ප්‍රයිවට් සෙල්ලර් කෙනෙක්ගෙන් නෙමෙයි, ඩීලර්ෂිප් එකකින් නම් ගන්නෙ. ගොඩක් ලාට අපිට ඔක්ෂන් ෂීට් එකෙනුත් අපිට යම් කිසි තොරතුරු ටිකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම වෙහිකල් රෙකෝඩ් මේන්ටනන්ස් උත් තියනවාද කියලා බලන තරමට හොඳයි. ඒත් අපිට බලන්න පුළුවන් වාහනේ පරිස්සමට පාවිච්චි කරලා තියෙනවද, නඩත්තු කටයුතු කලට වෙලාවට කරලා තියෙනවද කියන දේ. තුන්වෙනි කාරණේ හැටියට මම කියන්න කැමති නිරෝෂි අලුතෙන් වාහනයක් ගන්දි බලන්න ඕන දේ තමයි ප්‍රී පර්චස් ඉන්ස්පෙක්ෂන් එකක් කරන දේ. ඒ කියන්නේ අපි දන්න මෙකැනික් කෙනෙක්, වාහන සම්බන්ධයෙන් දැනුමක් තියෙන කෙනෙක් ලව්වා මේක පරීක්ෂාවට ලක් කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ වගේම තමයි මේ රටේ තියෙනවා නිරෝෂි වාහනයක් ප්‍රී පර්චස් ඉන්ස්පෙක්ෂන් එකක් කරද්දී ආයතන තියෙනවා. එකක් තමයි ඔටෝමොබයිල් ඇසෝසියේෂන් එක, AA කියලා අපි කියනවා. ඒ කම්පැනි එකට දීලා අපිට ඉන්ස්පෙක්ෂන් කරන්න පුළුවන් අපොයින්ට්මන්ට් එකක් අරගෙන. එහෙම නැත්නම් මෙහි තියෙන VTNZ කියන ආයතනයක් තියෙනවා. VTNZ එකනොත් අපිට වෙහිකල් එකේ තත්ත්ව පරීක්ෂාවක් කරගන්න පුළුවන්. ඒ නැතත් හදිසිවත් මිල දීලා සල්ලි දීලා අපිට ඒ වගේ දෙයක් කරගන්න බැයි නම් ඒ නැතත් අපි කරන්න ඕන වැදගත් දෙයක් තමයි අනිවාර්යයෙන්ම වාහනේ ගන්න කලින් ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන්න ඕනේ. ටෙස්ට් ඩ්‍රයිව් එකක් යනකොට අපි බලන්න ඕන දෙයක් තමයි සාමාන්‍ය පාරවල ගමන් කරනවා වගේම මේ රටේ ගොඩක් දුර අපි ධාවනය කරන හයිවේස් වල, මෝටර්වේස් වල, ඒ හින්දා මෝටර්වේස් වල සුදුසුද කියලා බලන්න අපි මෝටර්වේ එකකත් කිලෝමීටර 3ක් 4ක්වත් අඩුම තරමේ හයි ස්පීඩ් අපි ගිහිල්ලා බලන්න ඕනේ. අනවශ්‍ය ශබ්ද බද්ද එනවද, නොයිසස් එනවද, ඒ වගේම ලයිට්ස්, එයා කන්ඩිෂනින්, ඉලෙක්ට්‍රොනික පද්ධතිය ඒවා වැඩ කරනවද කියලා නියමානුකූලව. ඒ වගේම තමයි නිරෝෂි අලුතෙන් වාහනයක් ගන්නකොට බලන්න ඕන තව දෙයක් තමයි අපි ගන්න තැන, ඒ ගන්න සෝස් එක ට්‍රස්ටඩ්ද කියන දේ. ඩීලර්ෂිප් එකක් නම් ඒක ලයිසන්ස් ඩීලර්ෂිප් එකක්ද කියන දේ බලන්න වෙනවා. අපි මාකට් ප්ලේස් එක නම් ගන්න ඒ වාහනේ තත්ත්වේ පිළිමදේ විකුණන කෙනා ගැන තියෙන විශ්වාසය අපි කොච්චර දුරට තහවුරු කරගන්නවද කියන දේ බලන්න වෙනවා. ඉතින් ඕව තමයි වැදගත්ම කරුණු කාරණා නිරෝෂි අලුතෙන් වාහනයක් ගනිද්දී නවසීලන්තයට ඇවිල්ලා අපි බලන්න ඕන සැලකිලිමත් යුතු ප්‍රධාන වශයෙන් කාරණා ටික ඔය විදිහට මට සංක්ෂිප්ත කරන්න පුළුවන්.
මලින්, ඕනම වාහනයක් නවසීලන්තයේ ඩ්‍රයිවින් කන්ඩිෂන් එකක් තියෙන්න ඕනේ. ඒ කන්ඩිෂන් ස්ටෑන්ඩර්ඩ්ස් එකකට අවශ්‍ය විදිහට ඒ වාහනේ තියෙන්න ඕනේ. එතකොට වාහනය අලුත්ද පරණද කියන එක ඇත්තටම අදාළ නැහැ. මොනවද මේ ඩ්‍රයිවින් කන්ඩිෂන් ස්ටෑන්ඩර්ඩ්ස්?
ඕ නිරෝෂි, නිව්සීලන්ඩ් වල රික්වයර්මන්ට් එකක් තියෙනවා නිරෝෂි. වාහනයක් පාරට දාන කලින් ඒ වාහනේ ඩ්‍රයිවින් කන්ඩිෂන් ස්ටෑන්ඩර්ඩ්ස් වලට අනුකූල වෙන්න ඕනේ. හෙවත් අපි කියනවා වොරන්ටි ඔෆ් ෆිට්නස් කියලා. වාහනය මේ මාර්ග පද්ධතියට සුදුසුයි, ආරක්ෂා සහිතයි කියලා අනුමැතිය අපි ලබා ගන්න ඕනේ. වොරන්ටි ඔෆ් ෆිට්නස් එක ලබා ගන්න ඕනේ. අපි ලංකාවේ විදිහට ලංකාවේ භාෂාවෙන් කිව්වොත් ලංකාවේ අපි බලන්නේ එමිෂන් ටෙස්ට් එක බලන්නේ, දුම් සහතිකේ විතරයි බලන්නේ. ඒ කියන්නේ එමිෂන් එක නීතියට අනුකූලද කියලා විතරයි බලන්නේ. වාහනේ තත්ත්ව පරීක්ෂාවක් හරියටම බලන්නේ නැහැ. නමුත් නවසීලන්තයේ තත්ත්වය වෙනස්. හැම වාහනෙම රෝඩ් වර්ධි වෙන්න ඕනේ. වොරන්ටි ඔෆ් ෆිට්නස් එක තියෙන්න ඕනේ. වාහනේ ප්‍රමිතියට අනුකූල වෙන්න ඕනේ. මාර්ගයේ ධාවනය කිරීමට ආරක්ෂා සහිතව, කරදරයක් නැතුව, අනතුරක් නැතුව. ඕකෙදී අපි හැම වාහනයක්ම නිරෝෂි 2000ට පස්සේ ආපු වාහනයක් නම්, 2000 පස්සේ මැනුෆැක්චර් වෙච්ච වාහනයක් නම් අවුරුද්දකට වතාවක් වොරන්ටි ඔෆ් ෆිට්නස් එක ලබා ගත යුතුමයි. 2000 වෙනි වර්ෂයට කලින් මේ රටට ගෙනාපු වාහනයක් නම් මාස 6කට වාරක් වොරන්ටි ඔෆ් ෆිට්නස් එක ලබා ගත යුතුයි. මොකද වාහනේ පරණ නිසා මාස 6න් 6ට ඒ වාහනේ තත්ත්වය පරීක්ෂා කරලා පාරේ ධාවනය කිරීමට සුදුසුයි ආරක්ෂා සහිතයි කියන අනුමැතිය අපි approved agency එකක through ලබා ගන්න ඕනේ. එක්කෝ VTNZ එකෙන් එහෙම නැත්නම් AA අනුමැතියලත් New Zealand Transport Agency අනුමැතියලත් පරීක්ෂකවරුන්ගෙන් තහවුරු කරලා වොරන්ටි ඔෆ් ෆිට්නස් එක ලබා ගන්න ඕනේ. වොරන්ටි ඔෆ් ෆිට්නස් එක ලබා ගන්නෙදි වාහනය අපි ඒ අනුමැතිය ලබා ගන්න කලින් වාහනේ තත්ත්වය අපි හොඳට පරීක්ෂා කරලා බලන්න ඕනේ. එහෙම නැත්නම් වොරන්ටි ඔෆ් ෆිට්නස් එකට වාහනේ සබ්මිට් කරාට පස්සේ ෆේල් වෙලා එන්න පුළුවන්. ෆේල් වෙලා ආවොත් එම අපි ඒ අදාළ කරුණු කාරණා නැවත ප්‍රතිසංස්කරණය කරලා රිපෙයා කරලා ඒ තත්ත්වයට අරගෙන තමයි නැවත සබ්මිට් කරලා අපි වොරන්ටි ඔෆ් ෆිට්නස් එක ලබා ගන්න ඕනේ. ඉතින් මම චුට්ටක් කෙටියෙන් කියන්න නිරෝෂි, වොරන්ටි ඔෆ් ෆිට්නස් එක ලබා ගනිද්දී වාහනේ මොනවාද බලන්නේ කියලා. මම කලින්වත් කිව්වා ලංකාවේ බලන්නේ දුමේ සහතිකේ විතරයි, එමිෂන් ටෙස්ට් එක විතරයි, කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය විතරයි. නමුත් මෙහි ඊට වඩා ගොඩක් කරුණු කාරණා වාහනය සම්බන්ධයෙන් බලනවා පාර්ක දාන්න කලින්. ඒතකොට මේ බලන කාරණා වලින් එකක් තමයි ටයර් කන්ඩිෂන් එක නිරෝෂි. ටයර් කන්ඩිෂන් එක බලද්දී මිනිමම් ඩෙප්ත් එකක් තියෙනවනේ 1.5 mm ගැප් එකක් ඩෙප්ත් එකක් තියෙනවනේ ටයර් එකේ කට්ටවල. ඒ වගේම තිරිංග පද්ධතිය, බ්‍රේක් පද්ධතිය හොඳට බලනවා. බ්‍රේක් පෑඩ්ස් අවුරුද්දක් දුවන්න පුළුවන් තත්වයේ බ්‍රේක් පෑඩ්ස් තියෙනවද කියලා. හදිසියවත් බ්‍රේක් පෑඩ්ස්, බ්‍රේක් සිස්ටම්ස් හොඳට සම්බන්ධ වෙලා නියමානුකූලව නැතිනම් සමල්ලාට වොරන්ටි ඔෆ් ෆිට්නස් එක දෙන ආයතනය කියන්න පුළුවන් මේක බ්‍රේක් පෑඩ්ස් තත්වයට වඩා අවමයි, ඒ හින්දා මේක නැවත ප්‍රතිසංස්කරණය කරගෙන එන්න කියලා. ඒ වගේම ලයිට්ස් බලනවා, හෙඩ් ලයිට්ස්, ටේල් ලයිට්ස්, සිග්නල් ලයිට්ස් කියන පද්ධතිය බලනවා. ඒ වගේම තමයි ස්ටීරින් ඇන්ඩ් සස්පෙන්ෂන් කියන ක්‍රමයක් බලනවා. සුක්කානම හොඳින් තියෙනවද, ඒ වගේම සස්පෙන්ෂන් සිස්ටම් එක, ෂොක් ඇබ්සෝබර්ස්, ඒව ටික හොඳ තත්ත්වයෙන් තියෙනවද කියන දේ. වැදගත්ම දෙයක් තමයි සීට් බෙල්ට්ස්. සීට් බෙල්ට්ස් පහම හෝ වාහන 7 සීට් එකක් නම් වාහනේ 7 සීටර් සීට් හතේම තියෙන සීට් බෙල්ට්ස් හොඳට නියමාකාරයෙන් වැඩ කරනවද කියන දේ. අනිත් වැදගත් කාරණේ තමයි වින්ඩ් ස්ක්‍රීන් එක පැහැදිලිද. සමහරලාට නිරෝෂි වෙන දෙයක් තමයි මේ රටේ දුර ධාවනය කරද්දී අපි ලොකු වාහන බර වාහන පිටිපස්සෙන් ධාවනය කරද්දී වෙන දෙයක් තමයි සමහරලාට ගල් ඇවිල්ලා වින්ඩ් ස්ක්‍රීන් එක ඩැමේජ් වෙනවා. අපි කියනවා ස්ටෝන් චිප්ස් ඇවිල්ලා වින්ඩ් ස්ක්‍රීන් එක ඩැමේජ් වෙනවා. ඒතකොට ඒ වගේ තත්ත්වයක් තිබ්බොත් එම වගේ වොරන්ටි ඔෆ් ෆිට්නස් එකට යනකොට සමහරලාට ඒගොල්ලෝ කියන්න පුළුවන් මේක තත්ත්වයට නියමානුකූලව නැහැ, වින්ඩ් ස්ක්‍රීන් එක මාරු කරන්න කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ චිප් එක ෆිල් කරන්න කියලා කියන්න පුළුවන් අනුමැතියලත් ආයතනයකින්. එතකොට වින්ඩ් ස්ක්‍රීන් එක සහ වයිපර්ස් සුත් පිළිවෙලට වැඩ කරනවාද, හොඳට පිහිදෙනවද කියලා බලනවා වයිපර්ස් වල තත්ත්වය. ඒ වගේම තමයි රස්ට් ඇන්ඩ් බොඩි කන්ඩිෂන් කියන දේත් බලනවා. වාහනේ යට හෝ වාහනේ පිටත දරුණු ලෙස රස්ට් එක මලකඩ බැඳිලාද, බොඩි කන්ඩිෂන් එක සාමාන්‍ය මට්ටමින් නෝමල් කන්ඩිෂන් එකෙන් තියෙනවද කියන දේ බලනවා. අනිත් එක තමයි එක්සෝස්ටිං සිස්ටම් එකේ වා සයිලන්ස් එකෙන් එන සද්දේ බලනවා. අධික ලෙස ශබ්දේ නිකුත් වෙනවා නම් වාහනේ ගොඩක් වෙලාට වොරන්ටි ඔෆ් ෆිට්නස් එකෙන් ෆේල් වෙන්න පුළුවන්. අනිත් එක බලනවා ෆ්ලූයිඩ් ලීකින් බලනවා. ඔයිල්, එන්ජින් ඔයිල්, ගියබොක්ස් ඔයිල්, රේඩියේටර් වෝටර්, කූලන්ට් ඒවා ලීක් වෙනවද කියලා බලනවා. මොකද ඒක දුර ධාවනය කරද්දී ඒක අනතුරුදායක වෙන්න පුළුවන්. ඒ වෙලේ තත්ත්වයක් තිබ්බොත් එහෙම වාහනේ එන්ජින් ෆේල් එකක්, මෙකැනිකල් ෆේල් එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ බලනවා ස්පීඩෝමීටර් එක වැඩ කරනවද. මොකද මාර්ගයේ ධාවනය කරද්දී අපි ස්පීඩ් ලිමිට්ස් වලට අනුව ගත කරන් ඩ්‍රයිව් කරන්න ඕනේ. ඒ නිසා ඒ පද්ධතියත් බලනවා. ඒ වගේම හෝන් එක නියමානුකූලව වැඩ කරනවද, අනතුරක් වෙච්ච අවස්ථාවක අනතුරක් සංඥාවක් කරන්න වෙලාවක ඒවා නියමාකාරයෙන් වැඩ කරනවද කියලා බලනවා. ඉතින් අපි වොරන්ටි ඔෆ් ෆිට්නස් එකට වාහනේ සබ්මිට් කරන්න කලින් අපි මේ ටික නියමානුකූලව වැඩ කරනවා කියලා බලා ගන්නත් ඕනේ. ඒ වගේම තමයි අපි වාහනය මිල දීලා ගන්නකොටත් අලුතෙන් අපි මේ තත්ත්වයේ වොරන්ටි ඔෆ් ෆිට්නස් එක වාහනේට තියෙනවද කියන දේ අපි බලන්න ඕනේ. අපි ඩීලර්ෂිප් එකකින් ගන්න ඕන නිරෝෂි වැදගත් කාරණයක් තමයි ඩීලර්ෂිප් එකකින් වාහනයක් ගන්නකොට අනිවාර්යයෙන්ම ඩීලර්ෂිප් එක බැඳී සිටින නීතියානුකූලව 12 මන්ත්ස් වලට වොරන්ටි ඔෆ් ෆිට්නස් එකක් ලබා දෙන්න අඩුම තරමේ 11 මන්ත්ස් වොරන්ටි ඔෆ් ෆිට්නස් එකක් තියෙන්න ඕනේ. මාස 11කටවත් වළංගු වෙන වොරන්ටි ඔෆ් ෆිට්නස් එකක් තියෙන්න ඕනේමයි. හදිසියේවත් ඔයා ප්‍රයිවට් සෙල්ලර් කෙනෙක්ගෙන් නම් ගන්නේ, තනි පුද්ගලයෙක්ගෙන් නම් වාහනේ ගන්නේ, ඔයා එයත් එක්ක කතා කරන්න ඕනේ, ගන්න වෙලාවේ බලන්න ඕනේ වොරන්ටි ඔෆ් ෆිට්නස් එක තියෙනවද කියලා. වොරන්ටි ඔෆ් ෆිට්නස් එක නැත්තම් ඔයා එයාට කියන්න ඕනේ මට වොරන්ටි ඔෆ් ෆිට්නස් එක අරන් දෙන්න කියලා. මොකද හදිසියේවත් ඔයා වෙහිකල් එක ඔයා වොරන්ටි ඔෆ් ෆිට්නස් එකට සබ්මිට් කරද්දි වාහනේ ෆේල් වුණොත් එහෙම ඔයාට තමයි ඒ සම්බන්ධයෙන් නඩත්තු කටයුතු වලට වියදම් කරන්න වෙන්නේ. ඉතින් එහෙනම් ඔයා ප්‍රයිවට් සෙල්ලර් කෙනෙක්ගෙන් නම් වාහනේ ගන්න, ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ වොරන්ටි ඔෆ් ෆිට්නස් එක යා කරලා දෙනවද, එයා දෙන වොරන්ටි ඔෆ් ෆිට්නස් එක කොච්චර කල් වළංගුද, හදිස්සියවත් මාස දෙක තුනකේ වොරන්ටි ඔෆ් ෆිට්නස් එක කරගන්න වුණොත් එහෙම ඔයාට ඒ වෙනුවෙන් බරපැන දරන්න පුළුවන්ද? ඒකේ වගකීම අරයට දාලා එයාගේ ලව්වම වොරන්ටි ඔෆ් ෆිට්නස් එක අරගෙන ඒ රිපෙයාර් කටයුතු කරගෙන වාහනේ ගන්නවද කියන දේ අපි සැලකිලිමත් විය යුතුයි. මට හිතනවා මම ඒකට අවශ්‍ය විදියට උත්තර දුන්නා කියලා නිරෝෂි. තව ප්‍රශ්නයක් තියෙනවනම් මට උදව් කරන්න පුළුවන්.
මලේ, ජපානය තුළ පාවිච්චි කරන ලද වාහන තමයි බොහෝ විට කෙනෙකුට වෙහිකල් සෙල් එකකින් මිලදී ගැනීමට සිදු වෙන්නේ. ලංකාවේදී නම් අපි අහලා තිබෙන දෙයක් තමයි ඕඩෝමීටර් වෙනස් කරලා තමයි ගේන්නේ කියන එක. නවසීලන්තය තුළ එවැනි අවස්ථා තිබෙනවාද? ඒ වගේම තමයි කෙනෙකුට වාහනය මිලදී ගන්න යන අවස්ථාවේදී දක්නට ලැබෙන ඕඩෝමීටර් එක පිළිබඳව විශ්වාසයක් තියන්න පුළුවන්ද කියන එක. ඒ සඳහා යම් නීතිමය අවස්ථාවක් වාර්තාවක් තිබෙනවද කියන එක.
ඕ නිරෝෂි, ඒක හරි වැදගත් ප්‍රශ්නයක්. අපි වාහනයක් ගනිද්දී බලන්න ඕන එක දෙයක් තමයි ඕඩෝමීටර් එක. මයිලේජ් එක වෙහිකල් එකේ සඳහන් වෙන කිලෝමීටර් ගාන ඇත්තද නැත්තද කියන දේ. මේකෙත් නිරෝෂි ක්‍රම දෙකක් තියෙනවා. අපි අලුතෙන් වාහනයක් ගනිද්දී කොහොමද, අපි මේ රටේ පාවිච්චි කරපු වාහනයක් ගනිද්දී කොහොමද කියන දේ දෙකම බලන්න වෙනවා. මම මුලින්ම කියන්නම්, අලුතෙන් වාහනයක් අපි ගනිද්දී ජපානයෙන් ආපු වාහනයක් අලුතෙන් ගනිද්දී කොහොමද බලන්නේ කියලා. તો බ්‍රෑන්ඩ් නිව් නම් ගැටලුවක් වෙන්නේ නැහැ. කොහොමත් සීරෝ මයිලේජ් තමයි තියෙන්නේ. නමුත් අපි රීකන්ඩිෂන් වාහනයක් ඩීලර්ෂිප් එකකින් මේ රටට ගෙනල්ලා මේ රටෙන් අපි මේ වෙහිකල් එක බිල් දී ගනිද්දී අපි තාවුරු කරගන්න ඕනේ මයිලේජ් එක ඕඩෝමීටර් එක නිවැරදිද කියලා. ඒකෙදි නිරෝෂි මේ රටේ රෙගුලේෂන් එකක් තියෙනවා. හැම වාහනෙම නිව්සීලන්ත වලට ගෙන්නන්න කලින් ඒ වාහනේ මයිලේජ් එක ජෙනුවින්ද නැද්ද කියලා ජපානයෙන්ම බෝඩර් චෙක් එකේදී ජපානයෙන්ම වාහනේ පිටත් කරන්න කලින් නැවට පටවන්න කලින් බලන ආයතන දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම. එකක් තමයි ජවික ආයතනය, අනිත් එක තමයි ඔටෝමොබයිල් ඇසෝසියේෂන් එක. ඒතර හැම වාහනයක්ම අයිද ජවික එකෙන් හරි ඔටෝමොබයිල් ඇසෝසියේෂන් එකෙන් හරි ඕඩෝමීටර් එක චෙක් කරලා වෙරිෆයි කරලා තමයි එවන්නේ. ඒතර ගොඩාක් වෙලාවට වාහනවල ඕගොල්ලෝ දැකලා ඇති වින්ස්ක්‍රීන් එකේ වම් පැත්තේ හරි දකුණු පැත්තේ හරි ගොඩාක් වෙලාවට ජැවික් සහතිකේ හරි ස්ටිකර් එකක් හරි ඔටෝමොබයිල් ඇසෝසියේෂන් එකේ ස්ටිකර් එකක් හරි තියෙනවා ඕඩෝමීටර් වෙරිෆයිඩ් කියලා. ඒ හින්දා රීකන්ඩිෂන් වාහනයක් ගැනීමේදී අපිට ඒක ගැන වැඩියම දුක් වෙන්න වරි වෙන්න කාරණයක් නැහැ. මොකද ඕඩෝමීටර් එක වෙරිෆයි වෙලා තමයි ඒ රටෙන් එන්නේ බෝඩර් චෙක් එකේදී. ඒ වගේම තමයි නිරෝෂි මම කලිනුත් කිව්වා වගේ වාහනයක් අපි ගනිද්දී හිස්ටරි රිපෝර්ට් එක බලන එක හරි වැදගත් කාරණයක්. හිස්ටරි එක බලද්දී අපිට ගොඩාක් කරුණු කාරණා දැනගන්න පුළුවන්. මේක ස්ටෝලන්ද, මේකට අයවිතු මුදල් තියෙනවද ණයක් සම්බන්ධයෙන්, මේක ෆුලි රිටන් ඔෆ් ඇක්සිඩන්ට් එකක් කියලා සම්පූර්ණයෙන්ම කපා හැරපු වාහනයක්ද කියන දේ බලන්න පුළුවන්. ඒතර ඒකෙදි තියෙන එකක් තමයි ඔක්ෂන් ෂීට් එක. ජපානයෙන් ගෙන්නපු වාහනයක් නම් අලුතෙන් රීකන්ඩිෂන් වාහනයක් හැදෙත් නම් මේ රටට ඇවිල්ලා තියෙන්නේ ඔක්ෂන් ෂීට් එකනොත් බලන්න පුළුවන්. ඒතර ඔක්ෂන් ෂීට් එකෙන් බැලුවට පස්සේ ඔක්ෂන් ෂීට් එකේ තියෙනවා මයිලේජ් එක තියෙනවා. ඒ මයිලේජ් එකමද මෙතන සඳහන් වෙන්නේ කියන දේ බලන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ රටේදී පාවිච්චි කරපු වාහනයක් අපි ගන්නවා නම් වරකට රෙජිස්ටර් වෙලා තියෙන වාහනයක් අපි ගන්නවා නම් අපිට බලන්න පුළුවන් දේ තමයි කාජෑම් හරි motorweb.co.nz කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් මයිලේජ් එක ජෙනුවින්ද කියලා. මොකද හැම වොරන්ටි ඔෆ් ෆිට්නස් එකේදීම කාජෑම් එකෙත් motorweb එකෙත් අනිවාර්යයෙන්ම ඒ ගැන සඳහනක් සටහනක් දැමෙනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් හිස්ටරි රිපෝර්ට් එකට ගියාට පස්සේ ඕඩෝමීටර් එක හැම වොරන්ටි ඔෆ් ෆිට්නස් ගන්න වර්ෂය පාසා හරියට කිලෝමීටර්ස් ගන්න ඕඩෝමීටර් එක සඳහන් වෙලාද කියලා. එතකොට ඒක තමයි වැදගත්ම දේ. අපි පාවිච්චි කරපු වාහනේ නවසීලන්තෙන් ගන්නවා නම් යූස්ඩ් කාර් එකක් ගන්නවා නම් හෙවත් රෙජිස්ටර්ඩ් කාර් එකක් ගන්නවා නම් ඕඩෝමීටර් එක චෙක් කරගන්න ගත යුතු වෙනවා. නමුත් රීකන්ඩිෂන් වාහනයක් හැටියට ජපානයෙන් අලුතෙන් ආපු වාහනයක් නම් ඕඩෝමීටර් එක කොහොමත් බෝඩර් චෙක් එකේදී වෙරිෆයි වෙලා එන්නේ. ඉඳා ඒ ගැන නැවත අපි ඒ ගැන බොරි වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
මලින්, වාහනයක් මිලදී ගැනීමේදී මිල ගණන් සාධාරණදේ තීරණය කරන්නේ කොහොමද? ඒ වගේම වාහනයක් ප්‍රයිවට් සෙලර් කෙනෙකුගෙන් මිලදී ගන්න විට සහ කාර් ඩීලර් කෙනෙකුගෙන් මිලදී ගන්න විට ඇති වෙනස්කම් මොනවද කියන එක අපි කතා බහ කරමු.
ඕනිරෝෂි, ඔයා ප්‍රශ්න දෙකක් ඇහුවා. කොහොමද අපි අලුතෙන් වාහනය මිලදී ගනිද්දී ඒ ප්‍රයිස් එක සාධාරණද ෆෙයාර්ද කියලා බලන්නේ කොහොමද, සහ වාහනයක් මිලදී ගන්නකොට ඩීලර්ෂිප් එකකින් ගන්නකොට සහ ප්‍රයිවට් සෙලර් කෙනෙක්ගෙන් ගන්නකොට වෙනස මොකක්ද කියලා මම මුලින්ම පැහැදිලි කරලා දෙන්නම්. ප්‍රයිස් එක සාධාරණද නැද්ද, අපි ගෙවන මුදල වටිනවද නැද්ද කියලා බලන්නේ කොහොමද කියලා, කොහොම මිල ගණන් සසඳන්නේ කොහොමද කියලා. නිරෝෂි, මේ රටේ තියෙන ප්‍රධාන වශයෙන් වාහනයක් මිලදී ගනිද්දී ගොඩාක් දෙනෙක් බහුතරයක් බලන වෙබ්සයිට්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ට්‍රේඩ් මී කියන වෙබ්සයිට් එක, සහ අනිත් එක තමයි ඔටෝ ට්‍රේඩ් කියන වෙබ්සයිට් එක. ඒතර ඒ වගේම තමයි වාහන ගනිද්දී අනිත් ක්‍රමවේදේ තමයි ගොඩක් දෙනෙක් පාවිච්චි කරන Facebook Marketplace කියන එක. එතකොට ඔය තුන තමයි ඔන්ලයින් වැලුවේෂන් වලට ඔන්ලයින් ප්‍රයිස් හසඳන්න පුළුවන් ක්‍රමෝපායන් තුනකට තියෙන්නේ. එතකොට මේ වෙබ්සයිට්ස් වලට ගියාට පස්සේ ආයිද ට්‍රේඩ් මී ඕ ඔටෝ ට්‍රේඩ් හරි Facebook Marketplace හරි ගියාට පස්සේ වට ප්‍රයිස් ටික කම්පයර් කරන්න පුළුවන් එවැනි වාහනවල. එතකොට වැදගත්ම දේ තමයි අපි ගලන වාහනය හා සමාන වාහනවල තමයි අපි මිල ගණන් සසඳන්න ඕනේ. එතකොට ඒක කම්පයර් කරනකොට අපි ගොඩක් වෙලාට බලන්න ඕනේ අපි ගන්න අපි හිතන් ඉන්න අපි බලන වාහනයට සමාන මොඩල් එකක අපි බලන මොඩල් එකට සමාන වාහනේ තියෙන ඉයර් ඔෆ් මැනුෆැක්චර් එකට අදාළව ඒ හා සමාන කිලෝමීටර් ගාණක් දුවලා තියෙන ඒ හා සමාන ෆීචර්ස් තියෙන වාහනවල මිල ගණන් අපිට ওই වෙබ්සයිට්ස් තුනෙන් ට්‍රේඩ් මී එකෙන් ඔටෝ ට්‍රේඩර් වෙබ්සයිට් එකෙන් සහ Facebook Marketplace එකෙන් අපිට සසඳලා බලන්න පුළුවන්. ඒකට එහෙම බලුවෙන් පස්සේ අපිට හරි අයිඩියා එකක් එනවා, හරි අවබෝධයක් එනවා අපි අපි බලන වාහනයට අපි ගෙවෙන මුදල අනිත් වාහනවල සාපේක්ෂව සමානුපාතිකද නැද්ද කියන දේ, අපි වැඩිපුර ගෙවනවද නැත්නම් අපිට හොඳ සාධාරණ මිලක් හම්බ වෙනවද කියන දේ බලන්න පුළුවන්. දෙවෙනි එක තමයි අපිට ඔන්ලයින් වැලියුේෂන් එකක් කරන්නේ නැතුව අපිට තව එකක් බලන්න පුළුවන්. අපි ෆිසිකලි ඩිෆරන්ට් ඩීලර්ෂිප්ස් වලට හරි ඩිෆරන්ට් ඉන්ඩිවිජුවල් රිටේල් සෙල්ලර්ස් ල ගාවට හරි ගිහිල්ලත් අපිට ප්‍රයිස් සසඳන්න පුළුවන්. හරි වැදගත් නිරෝෂි, අපි ඔන්ලයින් කම්පයර් කරනවා වගේම, මොකද ඔන්ලයින් කම්පයර් කරාට අපිට වාහනේ තත්ත්වය පිළිබඳ, වාහනේ ඉන්ටීරිය කොහොමද, එක්ස්ටීරිය කන්ඩිෂන් එක කොහොමද, වාහනේ ෆීචර්ස් කොහොමද, වාහනේ හොඳට පරිස්සම් වෙලාද කියන දේ බලන්න හම්බ වෙන්නේ නැහැ. ඒකේ අඩුපාඩු තියෙනවද, සද්දබද්ද එනවද කියන දේ බලන්න හම්බ වෙන්නේ නැති නිසා හරි වැදගත්. ඒ වගේම තමයි ඔන්ලයින් බලනවා වගේම තමයි අපි ෆිසිකලි ගිහිල්ලා විසිට් කරලා ටෙස්ට් ඩ්‍රයිව් කරලා කම්පයර් කරලා S2කින් බලලා ඒ මිල ගණන් සාධාරණ නැද්ද කියන දේ බලා ගන්න දේ ඉතාම වැදගත්. ඉතින් එහෙනම් මට දෙන්න පුළුවන් උපදෙස තමයි නිරෝෂි, අපි ඩීලර්ෂිප් එකේන වාහන බලන්න අඩුම තරමේ ඩීලර්ෂිප් 4ක් 5කටවත් ගිහිල්ලා හොඳට වාහනේ පරීක්ෂා කරලා ටෙස්ට් ඩ්‍රයිව් ගිහිල්ලා බලන්න ඕනේ. අපි ගෙවන මුදලට වටිනාකමක් අනිත් වාහන ඩීලර්ෂිප්ස් එක්ක සසඳා බලද්දී අපිට ලැබෙනවද කියන දේ. මොකද එහෙම නැත්නම් අපි වැඩිපුර මුදලක් අනවශ්‍ය මුදලක් අපි ගෙවනවා වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඒවා ප්‍රයිවට් සෙලර් කෙනෙක්ගෙන් නම් ගන්නෙ, අපි හිතමු Facebook Marketplace එකෙන් නම් ගන්නෙ. එහෙම වුණත් අපි බලන වාහන මාදිලියට සමාන මාදිලිය තියෙන වාහන විසිට් කරන්න ඕනේ දෙතුන් දිනක් ගාවටවත් ගිහිල්ලා අපි බලන්න වෙනවා. මොකද එතකොට තමයි වාට හොඳම වාහනේ හොඳම මිලට ලබා ගැනීමට වරප්‍රසාදය ලැබෙන්නේ. ඒ වගේම නිරෝෂි, මම තමයි වැඩිපුර දේකුත් මම කියන්න කැමති නිරෝෂි, අපේ අසන්නන්ට දැන ගැනීම පිණිස. සාමාන්‍යයෙන් අලුතෙන්ම වාහනයක් අපි ගත්තොත්, ඒ කියන්නේ අපි බ්‍රෑන්ඩ් නිව් වාහනයක් හරි අපි රීකන්ඩිෂන් ජපානයෙන් පාවිච්චි කරලා මේ රටට ගෙන්නාපු දෙයක් අන්රෙජිස්ටර්ඩ් මට්ටමින් වාහනයක් ගන්නවා නම් හරි ගත්තොත් හරි වෙන දෙයක් තමයි නිරෝෂි, පළවෙනි අවුරුද්ද ඇතුළත ප්‍රයිස් එක ගොඩාක් අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රයිස් එක 120ක් 30ක් අතර ප්‍රමාණයක් මිල අඩු වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට කිව්වොත් නිරෝෂි, අපි හිතමු අපි ඩීලර්ෂිප් එකකින් මේ රටට අලුතෙන් ආනයනය කරපු වාහනයක් ගත්තා කියලා ඩොලර් 10,000කට. ඒත් අපි ඩොලර් 10,000කට අද ගත්තට අවුරුද්දකට පස්සේ වා මේ වාහනේ විකුණන්න ගියොත්, හරි අවුරුද්දකට පස්සේ වාට වාහනේ මිල ගණන් වල වැලියු එක ගැන යම් කිසි අවබෝධයක් ගන්න වුණොත් එහෙම මට කියන්න පුළුවන් ඒක 120ක් 30ක් අතර ප්‍රමාණයකින් අවම වෙලා තියෙන්න පුළුවන්. හෙවත් 10,000ට ගත්ත වාහනේ අවුරුද්දට පස්සේ ඒකේ වටිනාකම වෙන්න පුළුවන් 7,000ක 8,000ක් අතර වාහනක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් එම අවුරුදු පතා 10%ක 15%ක වටිනාකමක් ඩිප්‍රීසියේට් වෙවි යනවා. ඉතින් ඒ හින්දා වාට බලන්න පුළුවන් වාහනයක් ආනයනය කරපු අවුරුද්දත් එක්ක බලලා බලන්න පුළුවන් යම් කිසි අදහසක් ගන්න පුළුවන් මේ වාහනේ මෙච්චර කල් පාවිච්චි කරලා තියෙනවා නම් කොච්චර වගේ මිල වටිනාකමක් ලැබෙන්න පුළුවන්ද කියන දේ බලන්න පුළුවන්. ඒ වගේම තමයි නිරෝෂි, වාහනවල වටිනාකම ගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි මම කලින් කිව්වා වගේ කාජෑම් වෙබ්සයිට් එකෙනුත් මෝටර් වෙබ් වෙබ්සයිට් එකෙනුත් ඒගොල්ලෝ වැලියුේෂන් පිළිබඳ සහතික වැලියුේෂන් පිළිබඳ රිපෝර්ට්ස් ඒගොල්ලෝ දෙනවා. හැබැයි ඒකට පොඩි මුදලක් ඔයාට ගෙවන්න වෙනවා ක්‍රෙඩිට් කාඩ් එකකින් හරි බැංක් කාඩ් එකකින් හරි. ඒ ක්‍රමෙිනුත් ඔයාට වාහනේ මිල ගණන් සම්බන්ධයෙන් තමන් ගෙවන මුදලට සරලන වාහනයක්ද තමන් බලන වාහනයට ගෙවන මුදල සාධාරණද නැද්ද හොඳ මිලක්ද ඔයාට හම්බෙන්නේ කියලා නැද්ද දේ බලා ගන්න පුළුවන්. ඒ වගේම නිරෝෂි වාහපු ඊළඟ ප්‍රශ්නේ තමයි අපි ඩීලර්ෂිප් එකකින් වාහනයක් ගනිද්දි සහ ප්‍රයිවට් සෙලර් කෙනකින් වාහනයක් ගනිද්දි තනි පුද්ගලයෙක්ගේ වාහනයක් ගනිද්දි ඒ දෙකේ වෙනස මොකද්ද කියන දේ. ඒකත් නිරෝෂි හරි වැදගත් දෙයක් අපි අසන්නම් දැනගන්න ඕන ප්‍රශ්නයක්. අලුතෙන් වාහනයක් ගන්න කෙනෙක් ප්‍රථම වතාවට වාහනයක් ගන්න කෙනෙක් දැනගත යුතු කාරණයක්. එකක් තමයි නිරෝෂි ඩීලර්ෂිප් එකකින් වාහනයක් ගනිද්දි ඒක මට කියන්න පුළුවන් ගොඩක් දුරට සේෆ් සහ ගොඩක් දුරට ආරක්ෂා සහිතයි. මොකද ලයිසන්ස් ඩීලර්ෂිප් කෙනෙක් ඩීලර්ෂිප් එකක් ගත්තොත් එහෙම ගොඩක් වෙලාට එයා ඒකට නීතියට රාමුවට අනුමැතියට අනුව තමයි ගනුදෙනු කරගන්න ඕනේ. එතකොට ඒ නිසා ගනුදෙනු කරුවට ඒ කියන්නේ කස්ටමර්ට ඔයාට ඔබ වාහනයක් ගන්නවා නම් ඔයාට තියෙන ආරක්ෂා සහිතකම ගොඩක් වැඩි. නමුත් ඔය ප්‍රයිවට් සෙල් කෙනෙක්ගෙන් ගත්තොත් එහෙම ඔයාට ඒ ආරක්ෂාව නැව තනිකර ඔයා විකුණන කෙනා ගැන තියෙන විශ්වාසයේ මත තමයි සියලු දේ ඩිපෙන්ඩ් වෙන්නේ. මම තවදුරටත් ඔක එක්ස්ප්ලේන් කරොත් නිරෝෂි ඩීලර්ෂිප් එකෙන් ගණිද්දි මම කලින් කිව්වා වගේ වොරන්ටි ඔෆ් ෆිට්නස් එක අඩුම තරමේ මාස 11කටවත් හෝ මාස 12කටවත් වොරන්ටි ඔෆ් ෆිට්නස් එක ලබා දිය යුතුමයි. ඒක ඒගොල්ල නීතියෙන් බැඳිලා හින්දිනවා. ඒ වගේම තමයි ඔයා ඩීලර්ෂිප් එකේ වාහනයක් ගත්තොත් එහෙම ඔයාට කන්සියුමර් රයිට්ස් පාරිභෝගිකයෙක් හැටියට තියෙන ඔයාට අයිතිවාසිකම් ඔයාට උරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හදිස්සියවත් වාහනේ මෙකැනිකල් ෆේලියර් එකක් වුණොත් ඉතාම කෙටි කාලයකින් ඔයාට ඒ ඩීලර්ෂිප් එකට ගිහිල්ලා වාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉල්ලා සිටින්න පුළුවන් මේක රිපෙයා කරලා දෙන්න. හදිසියේවත් ලොකු බරපතල ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට සම්පූර්ණ මුදල උනත් ඔයාට රිෆන්ඩ් කරන්න ඉල්ලන්න පුළුවන්. නමුත් ඔය ප්‍රයිවට් සෙලර් කෙනෙක්ගෙන් ගත්තොත් එහෙම ඔයාට කන්සියුමර් වොරන්ටි එක ලැබෙන්නේ නැහැ. හෙවත් ඒ පෞද්ගලික විකුණන කෙනාට කිසිම බැඳීමක් නැහැ. ඔයා වාහනේ ගේට්වෙන් අරගෙන ගියාට පස්සේ ඔයාගේ නඩත්තු කටයුතු වාහනේ ගැටලුවක් තිබ්බොත් ඒක විසඳලා දෙන්න එයාට කිසිම අයිතියක් නැහැ. ඔයාටත් අයිතියක් නැහැ යාගෙන් ඉල්ලන්න. ඒකට සම්බන්ධයෙන් කිසිම දෙයක් ඉල්ලා සිටින ඔයාට අයිතියක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි මම ඉඳන් කිව්වේ ඩීලර්ෂිප් එකෙන් ගනිද්දී ලොකු සේෆ්ටි එකක් ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා කියලා. හැබැයි නිරෝෂි මම මේක කිව්වා වගේම වැදගත් දේ තමයි ඩීලර්ෂිප් එකෙන් ගනිද්දී සාමාන්‍යයෙන් ප්‍රයිවට් සෙල් එකකින් ගන්නවට වඩා චුට්ටක් වැඩි මිලක් තරමක වැඩි මිලක් ගෙවන්න වෙනවා. සමහරලාට 5% 10% අමතර වියදමක් අමතර මිලක් ගෙවන්න වෙන්න පුළුවන්. නමුත් ඔබට ආරක්ෂා සහිතයි ඒක. අනිත් එක තමයි අපි වාහනය මිලදී ගනිද්දී ප්‍රයිවට් සෙල් එකකින් ගිනුන ඩීලර්ෂිප් එකකින් ගන්නේ දුන්නත් අපි බලන්න ඕනේ වැදගත් දේ තමයි ඒකේ තියෙන රෙපියුටේෂන් එක කොහොමද, ඒකේ ට්‍රස්ට්වර්ති ගතිය කොහොමද සහ රිවිව්ස් කොහොමද කියලා. දැන් ඩීලර්ෂිප් එකකින් ගන්නේ ඔයා බලන්න ඕනේ ඒකට ලැබිලා තියෙන රිවිව්ස් කොහොමද කියලා. මොකද සමහර ඩීලර්ෂිප්ස් තියෙනවා ඒගොල්ලන්ට ලැබෙන රිවිව්ස් ඒතරම්ම සුබදායි නෑ. ගනුදෙනු කරුව සතුටුදායක නැත්නම් ඒ ඩීලර්ෂිප් එක සම්බන්ධයෙන් රිලයබිලිටි රෙපියුටේෂන් එක පැත්තෙන් ගැටලුවක් තියෙනවා වෙන්න පුළුවන්. අලෙවියෙන් පසු සේවය ඉතාම වැදගත්. අලෙවියෙන් පසු සේවය ලැබෙන්න ඔයාට ඩීලර්ෂිප් එකේ වාහනයක් ගත්තොත් විතරයි. ප්‍රයිවට් සෙලර් එකකින් ගත්තොත් එහෙම අලෙවියෙන් පසු සේවයක් හදිසි නඩත්තු කටයුතු පිළිබඳව ගැටලුවක් අවතේම ඔයාට කිසිම උදව්වක් ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. අනිත් එක තමයි ඩීලර්ෂිප් එකෙන් ගනිද්දී ඔයාට තවත් පහසුවක් තියෙනවා. මොකද ඔයාට ෆයිනෑන්සිං ෆැසිලිටිස් ඒගොල්ලෝම අරේන්ජ් කරලා දෙනවා වෙන්න පුළුවන්. නමුත් ප්‍රයිවට් සෙලර් කෙනෙක්ගෙන් ගත්තොත් එහෙම ඔයාට ඒගොල්ලෝ ෆයිනෑන්ස් ෆැසිලිටිස් හදලා දෙන්නේ නැහැ. ඔයාට වෙනවා තමන්ගේම විදිහට ෆයිනෑන්ස් ෆැසිලිටිස් හදා ගන්න. එහෙම නැත්නම් ඔයාට ෆයිනෑන්සිං ෆැසිලිටිස් හදන ෆයිනෑන්ස් බ්‍රෝකර් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ කටයුතු කරගන්න පුළුවන්. නමුත් ඩීලර්ෂිප් එකකින් ගත්තොත් එහෙම ඩීලර්ෂිප් එකේ එකම වහලක් යට සියලුම දේවල් කරගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ඉන්ෂුරන්ස් ෆැසිලිටිස් ඔයාට හදලා දෙන්න පුළුවන්. වොරන්ටි එකකුත් ලබා ගන්න පුළුවන්. ඒ සියලු කරුණු කාරණා ඩීලර්ෂිප් එකක් විසින් ලබා ගන්න පුළුවන්. සෝ සමරික කැටිට මම කිව්වොත් එහෙම ඩීලර්ෂිප් එකෙන් වාහනය ලබා ගැනීමේදී ගනුදෙනු කරුවට කස්ටමර්ට ඔබට තියෙන ආරක්ෂාව සහ වගකීම පිළිබඳ ලොකු විශ්වාසයකින් ඇතුළු වාහනයක් මිලදී ගන්න පුළුවන්. ප්‍රයිවට් සෙලර් කෙනෙක්ගෙන් හෙවත් Facebook Marketplace එකකින් හරි ට්‍රේඩ් මී එකකින් හරි ප්‍රයිවට් සෙලර්ගෙන් වාහනයක් ලබා ගන්නවට වඩා.
මලින්, හැම කෙනෙක්ටම වාහනයක් එකවර මුදල් දී මිල දී ගැනීමේ හැකියාවක් නැහැ. හුඟ දෙනෙක් මේ සඳහා ෆයිනෑන්ස් එකට අනිවාර්යයෙන්ම යනවා. වාහනයක් ෆයිනෑන්ස් කර මිල දී ගැනීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියන එක පැහැදිලි කරන්න.
හරි වැදගත් ප්‍රශ්නයක් නිරෝෂි ඔයා ඇහුවේ. මොකද නවසීලන්තට ආපු කෙනෙක් පළවෙනි වතාවට වාහනයක් ගනිද්දී වැදගත් වෙන කාරණයක් තමයි ෆයිනෑන්ස් එකක් දාලා ලෝන් එකක් දාලා අපි වාහනයක් ගන්නෙ කොහොමද කියලා සහ ඒ ගන්නකොට අපි සැලකිලිමත් යුතු කරුණු මොනවාද කියන එක. වාහනයක් ලෝන් එකකට ෆයිනෑන්සින් එකක් දාලා වාහනයක් මිලදී ගනිද්දී නිරෝෂි කරුණු කාරණා කීපයක් තියෙනවා වැදගත් ලෙස බලන්න ඕන. මම එකෙන් පළවෙනි එක කියන්න නිරෝෂි, අපි වාහනයක් ෆයිනෑන්ස් එකට ගන්නකොට බලන්න ඕන වැදගත් දෙයක් තමයි පළවෙනිම දේ තමයි අපේ බජට් එක කොහොමද, අපේ අෆෝඩබිලිටි කොහොමද කියන දේ. එතකොට බජට් එක කියලා කියද්දී අපි ගන්නෙ මොන මිලට ගන්න එකක්ද, අපි ලෝන් එක හැටියට ගන්නෙ මොන ප්‍රමාණයක්ද ගන්නෙ, වාහනේ මුළු වටිනාකමම ගන්නවද, ඒකෙන් කොටසක් ගන්නවද කියන දේ, සහ අපි දරා ගැනීමේ හැකියාව කොහොමද, අපිට ඒ වියදම කොච්චර දුරට අපේ අනිත් වියදම් කටයුතුත් එක්ක බැලන්ස් කරගෙන කරගන්නේ කොහොමද කියලා. මොකද අපි ලෝන් එකක් අරගෙන හදිසි අපිට ගෙවා ගන්න බැරි වුණොත් එහෙම එක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. මොකද බෑඩ් ක්‍රෙඩිට් ගියොත් එමේ ඊට වඩා ඊට පස්සෙ වට ගයක් ගනිද්දී සහ වෙන වැඩක් කරන්න යද්දී ලොකු ආරවුලක පැටලෙනව වෙන්න පුළුවන්. ඒ හින්දා අපි බලන්න ඕන දේ තමයි බජට් එක affordability බලද්දී අපිට සතියකට කොච්චරක බරපැනක්, මාසයකට කොච්චරක බරපැනක් දරා ගන්න පුළුවන්ද මේ වාහනේ සම්බන්ධයෙන් කියන දේ. ඒතකොට ඒක ගැන බලද්දී අපිට තව කාරණා ටිකක් බලන්න වෙනවා නිරෝෂි. affordability ගැන බලද්දී අපි වාහනේ මිලවත් වාරිකේ විතරක්වත් නෙමෙයි බලන්න ඕනේ, ලෝන් එකේ අපි බලන්න ඕනේ ඊට අමතරව අමතර වියදම් කොහොමද කියලා. හෙවත් අපිට සතියකට තෙල් ගහන්න අපිට සතියකට ෆෝල් වලට කොච්චරක් යනවද, මාසයකට ෆෝල් වලට කොච්චරක් යයිද වාහනේ ලෝන් එකට අමතරව, ඉන්ෂුරන්ස් වලට වෙන අමතර වියදම් කොච්චරක් දරන්න වෙයිද, නඩත්තු කටයුතු වෙනුවෙන් යම් කිසි කොච්චරක මුදලක් අපිට අවුරුද්දකට පාරක්, මාස 6කට පාරක්, මාස 3කට පාරක් දරන්න වෙයිද, ඒ වගේම වොරන්ටි ඔෆ් ෆිට්නස් එක සහ රෙජිස්ට්‍රේෂන් එක කරද්දී අවුරුද්දකට පාරක් අපිට කොච්චරක මුදලක් දරන්න වෙයිද කියන දේ අපි ලෝන් එකක් ගනිද්දිම අපි බලන්න ඕනේ. මොකද හැමතිස්සෙම අපි ඉන්ෂුර් කරන්න ඕනේ මේ ගන්න මුදල, ගන්න ලෝන් එක කිසිම කරදරකින් තොරව ගියා ගැනීමේ හැකියාව අපිට තිබිය යුතුයි ඒ කාල පරිච්ඡේදයේ ඇතුළත. එහෙම නැත්නම් මම කලින් කිව්වා වගේ ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්න වෙනවා ලෝන් එක කල් රිලාවට ගෙවා ගන්න බැරි වුණොත්. එම මේ රටේ ලංකාව වගේ නෙමෙයි, ඊට වඩා ගොඩක් අර්බුද ගොඩකට මුහුණ පාන සිද්ධ වෙන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි නිරෝෂි, වාහනයක් ලෝන් එකට ගනිද්දී අපි ලෝන් එක ගන්නෙ කොහෙන්ද කියන දේ බලන්න ඕනේ. අපි මේ ෆයිනෑන්සින් ෆස්ට් එක ගන්නෙ මොන වගේ ආයතනයකින්ද, මොන වගේ ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් එකකින්ද ගන්නෙ. අපිට මේක ගන්න පුළුවන් බැංකුවකින් ණය පහසුකම් හැටියට ගන්න පුළුවන්, ෆයිනෑන්ස් කම්පැනි එකකින් ගන්න පුළුවන්, අපිට එහෙම නැත්නම් වාහනේ ගන්න ඩීලර්ෂිප් එකටම කියන්න පුළුවන් අපිට ෆයිනෑන්සින් එක arrange කරලා දෙන්න කියලා. මොකද ඩීලර්ෂිප් එකක් ගත්තොත් එහෙම, ලයිසන් ඩීලර්ෂිප් එකක් ගත්තොත් එහෙම, ගොඩක් ඩීලර්ෂිප්ස් වලට සම්බන්ධතා තියෙනවා මූල්‍ය ආයතනත් එක්ක, බැංකුත් එක්ක සහ රෙජිස්ටර්ඩ් ෆයිනෑන්ස් කම්පනිස් එක්ක. එතකොට වාට ඩිරෙක්ට්ලිම බැංකුවත් එක්ක හෝ ඩිරෙක්ට්ලිම ෆයිනන්ස් කම්පැනි එකේ ඩීල් කරනවට වඩා පහසුවෙන් කරගන්න පුළුවන් ඩීලර්ෂිප් එකකට ගිහලා ඩීලර්ෂිප් එකේම ෆයිනන්ස් එක arrange කරගත්තොත් ඒගොල්ලෝ අරගොල්ලන්ට එක සම්බන්ධතාවය ඇති කරලා වාට කිසිම කරදරයක් නැතුව පිටාම පහසුවෙන් ඔයා වෙනුවෙන් ඒ ෆයිනන්ස් ෆැසිලිටි එක ලෑස්ති කරලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි නිරෝෂි තවත් එකක් තියෙනවා, ඩීලර්ෂිප් එකකින් ගන්න එක හෝ බැංකුවකින් ගන්න එක හෝ මූල්‍ය ආයතනයකින් ගන්න වගේම ඉන්නවා හොඳ රෙපියුටඩ් ෆයිනෑන්සින් බ්‍රෝකර්ස්ලා තියෙනවා. එතකොට ඕගලන්ට ඕන ෆයිනෑන්සින් බ්‍රෝකර් කෙනෙක් ගාවට ගිහිල්ලත් තමන්ට අවශ්‍ය ණය මුදල තමන් වෙනුවෙන් arrange කරලා දෙන්න කියලා ඉල්ලා සිටින පුළුවන්. එතකොට ඒගොල්ලොත් ඔයා වෙනුවෙන් ඩීලර්ෂිප් එකත් එක්ක කෝඩිනේට් කරලා බැංකුවත් එක්ක හරි ෆයිනෑන්ස් ආයතනත් එක්ක කෝඩිනේට් කරලා ඔයාට ලෝන් එකක් හදලා දීමේ හැකියාව තියෙනවා. නමුත් ඔයා ඒගොල්ලන්ට ඒකට අමතර මුදලක් ගෙවිය යුතු වෙනවා, බ්‍රෝකරේජ් ෆී එකක්, arrangement ෆී එකක් ගෙවන්න සිද්ධ වෙනවා. තුන්වෙනි කාරණේ තමයි නිරෝෂි, ලෝන් එකක් ගනිද්දි බලන්න ඕන කාරණය, වැදගත් කාරණයක් තමයි පොලිය කීයද, ඉන්ට්‍රස්ට් රේට් එක කීයද, සහ අමතර වියදම් arrangement fees, අමතර charges, අමතර fees කොච්චරක් ගෙවන්න වෙනවද කියන දේ. වැදගත් කරුණක් තමයි නිරෝෂි, ඕනෑම ෆයිනෑන්සින් ෆැසිලිටි එකක් arrange කරද්දී වාහන ණයක් හෝ නිවාස ණයක් හෝ පර්සනල් ණයක් ගනිද්දි ගොඩාක් වෙලාවට මේ මූල්‍ය ආයතනය arrangement fee එකක් කියලා අය කරනවා. ඒක සාමාන්‍යයෙන් ඩොලර් 400ක් ඩොලර් 600ක් අතර ගාණක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ලෝන් එකක් හදද්දී ලෝන් එකක් ගනිද්දී ඒ ලෝන් arrangement fee එක වට ගෙවන්න සිද්ධ වෙනවා. පොලිය සාමාන්‍යයෙන් ගත්තොත් නිරෝෂි, සාමාන්‍යයෙන් මේ වගේ කාලක පොලිය බහුතරයක් වෙලාවට 109ක් 113ක් 114ක් අතර පරාසයක විහිදල යන්න පුළුවන්. ඔයාගේ ක්‍රෙඩිට් වර්ධනස එක අනුව, ඔයාගේ ආදායම් වියදම් පැටර්න් එක අනුව. හතරවෙනි කාරණේ තමයි නිරෝෂි, ලෝන් එකක් ගනිද්දී ෆයිනෑන්සින් ලෝන් එකක් ගන්න ඔයා තීරණය කරගන්න වැදගත්ම කාරණේ තමයි ඔයා ලෝන් එක ගන්න පීරියඩ් එක කොච්චරයිද කියලා, ටර්ම් ඔෆ් ද ලෝන්. එතකොට ලෝන් එකක් ගැනීමේ හැකියාව නිරෝෂි මේ රටේ ගොඩක් වෙලාවට අවුරුදු 1 සිට අවුරුදු 5 දක්වා කාල පරිච්ඡේදයකට දිව යන ලෝන්ස් ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ලෝන් එක කොච්චර කාලයකටද ගන්න කියන එක ඩිපෙන්ඩ් වෙනවා ඔයාගේ ජොබ් එක මත, ඔයාගේ වීසා කැටගරි එක මත, ඔයාගේ affordability මත, ඔයාගේ අනිත් වියදම් මත. හදිසියේවත් ඔයාගේ වීසා එක තියෙන අවුරුදු දෙකකට නම් ගොඩක් වෙලාවට ඔයාගේ ණය වාරිකයත් ණය කාල පරිච්ඡේදයත් ඒහා සමාන පරිච්ඡේදයකට තමයි වෙන්නේ. වීසා එක අවුරුද්දකට තියෙන වෙලාවක අවුරුදු පහකට ලෝන් එක ගැනීමේ හැකියාව නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි affordability. ඔයාට කොච්චර දුරට මේ ණය ගෙවීමේ හැකියාව තියෙනවද කියන දේ. එතන මෙතන නිරුචි වැදගත් දෙයක් තමයි ලෝන් එකේ කාල පරිච්ඡේදය වැඩි කරගත්තොත් ලෝන් එක පුළුවන් තරම් දිග කාලයකට ගත්තොත් එම ඔයාගේ මාසික වාරිකය හෙවත් සතිපතා වාරිකය අවම වෙන්න පුළුවන්. හැබැයි ඔයා කෙටි කාලයකට ලෝන් එක ගත්තොත් එම අවුරුදු 1කට 2කට 3කට වගේ කාල පරිච්ඡේදයකට ගත්තොත් එම කාල පරිච්ඡේදය ඇතුළත සතිපතා ගෙවන වාරිකය හෙවත් මාසපතා ගෙවන වාරිකය වැඩි මුදලක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාගේ affordability එක මත, ඔයාගේ වීසා එක මත, ඔයාගේ ජොබ් එකේ කොන්ට්‍රැක්ට් එක මත, ඔයාගේ ලෝන් එකේ දිග, ලෝන් එකේ වාරිකයේ තියෙන ලෝන් එකේ කාල පරිච්ඡේදය තීරණය වෙනවා වෙනවා. ඒ හින්දා ඔයා ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අනිත් එක තමයි නිරෝෂි ගොඩක් වෙලාවට අවස්ථාවක් තියෙනවා සමහර අවස්ථාවලදී ඩවුන් පේමන්ට් එකක් කරන්න කියන අවස්ථාවකුත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට සමහර කස්ටමර්ස්ලා ඉන්නවා වාහනේ මිලදී ගන්නකොට වාහනේ මුදලින් 10%ක් 20%ක් 30%ක් ප්‍රතිශතයක් තමන්ගේ අතින් තමන් මුදල යොදවනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තමාරත් අවස්ථා තියෙනවා ෆයිනන්ස් කම්පැනි එකම ඉල්ලා සිටිනවා කස්ටමර්ට කියනවා ගනුදෙනුකරුවට කියනවා ඔයා මේ වාහනේ සම්බන්ධ ලෝන් එක දෙනකොට ඔයා 10%ක් 15%ක් 20%ක් ඔයා අතින් මුදල් ගමන්න කියලා මුලින්ම. ඒතොර ඒකත් ඩිපෙන්ඩ් වෙනවා ඔයාගේ affordability එක මත. ඉතින් සාමාන්‍ය වාහනයක් ගනිද්දී ඔයා ගොඩක් වෙලාවට මේ රටට අලුතෙන් නම් ඇවිල්ලා තියෙන්නේ වීසා එක ඊටම කෙටි කාලයකට නම් දින අවුරුදු 1කට 2කට වගේ වීසා කෙටි කාලයකට නම් තියෙන්නේ සමහර ලාට ෆයිනන්ස් කම්පැනි ඔයාට කියන්න පුළුවන් වාහනේ වටිනාකමෙන් 10%ක් හෝ 20%ක් අතර ප්‍රමාණයක් ඔයාගේ මුදලින් දාන්න අපි ඊතුරු ප්‍රමාණය අපි ණයක් හැටියට දෙන්නම් කියලා කියන්නත් පුළුවන්. මේ කරුණු කාරණා පහට අමතරව තව ඉතාමත්ම වැදගත් දෙයක් තමයි නිරෝෂි ලෝන් එකක් ගැනීමේදී බලපාන දේ තමයි සැලකිලිමත් වෙන්න ඕනේ ක්‍රෙඩිට් ස්කෝර් එක කොහොමද කියන දේ. ක්‍රෙඩිට් ස්කෝර් එකේදී බලන්නේ ඔයාට මෙම ලෝන් එක හෝ මෙම ලෝන් එකේ වාරිකය කොච්චර දුරට ගෙවීමේ හැකියාවක් තියෙනවද කියන දේ. උදාහරණයක් හැටියට ගත්තොත් නිරෝෂි අපි තුමු ඔයාගේ සතිපතා ආදායම ඩොලර් 1000යි කියලා. එතකොට ඔයාගේ ගෙදර දොරේ වියදමට යනවා කියලා අපි හිතමුකෝ 800ක් කියලා. එතකොට ඔයාගේ ලෝන් එකක් වෙනුවෙන් තව ඉතුරු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ 200ක්. එතකොට ඔයාගේ වාරිකයේ හදිස්සියව සතිපතා වාරිකය ගන්න වාහනේ මුදල අනුව ගන්න ලෝන් එකේ කාල පරිච්ඡේදය අනුව සතිපතා වාරිකය වෙනවා නම් ඩොලර් 300ක්. එතකොට ඔයාට මේ ලෝන් එක පහසුවෙන් ගෙවීමේ හැකියාවක් නැහැ. මොකද ආදායම 1000යි සතිපතා අත්‍යවශ්‍ය වියදම් 800යි. පඩියෙන් ඉතුරු වෙන්නේ සතිපතා වැටුපෙන් ඉතුරු වෙන්නේ ඩොලර් 200යි. හැබැයි ඔයා බලන වාහනේ සහ කාල පරිච්ඡේදය අනුව ඔයාට ගෙවන්න වෙන වගකීම ඩොලර් 300යි. එතකොට මේක දරා ගැනීම හැකියාවක් නැහැ. එතකොට ඒ වගේ වෙලාවට තමයි ගොඩක් වෙලාවට ක්‍රෙඩිට් ස්කෝර් එක බලපාන්නේ. ක්‍රෙඩිට් ස්කෝර් එක එතකොට ඔයාගේ ක්‍රෙඩිට් ස්කෝර් එක අඩු වෙන්න පුළුවන්. තවත් එකක් තමයි නිරෝෂි ක්‍රෙඩිට් ස්කෝර් එක බලපාන එකක් තමයි අපි ලෝන් එකක් ගන්න යද්දි ඔයා ෆයිනන්ස් කම්පනිස් දෙක තුනක් එකපාර අප්‍රෝච් කරන්න ගියොත් එම ඔයාගේ ක්‍රෙඩිට් ස්කෝර් එකට එක බලපෑමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයා ක්‍රෙඩිට් ස්කෝර් එක ගැන කැලකිරීමක් වෙනකොට බලන්න ඕන එක දෙයක් තමයි ඔයා හොඳටම ඔයාටම ගැළපෙන ෆයිනන්ස් කම්පැනි එකට එකපාරින්ම ඇප්ලයි කරලා ඉවර කරගන්න ඕනේ. හදිසියේවත් එකකින් රිජෙක්ට් වෙලා දෙවෙනි ෆයිනන්ස් කම්පැනි එකට දාන්න ගියොත් එහෙම දෙවෙනි ෆයිනන්ස් කම්පැනි දැනගන්නවා පලින්කාර වෙන කම්පැනි කට ගියා එතනින් රිජෙක්ට් වුණා කියලා ඔයාගේ ක්‍රෙඩිට් ස්කෝර් එකට බලපෑමක් වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ පොලිය වැඩි වෙන්න පුළුවන් ඒක මත. ඉතින් ඒ හින්දා ක්‍රෙඩිට් ස්කෝර් එක ගැනත් මේ වෙන්න ඕනේ. හදිසියේවත් ක්‍රෙඩිට් ස්කෝර් එක ලෝ ක්‍රෙඩිට් ස්කෝර් එකක් ආවොත් එම සමහරලාට ඔයාට තනියම දරා ගැනීමේ හැකියාව අඩුයි නා. සමහරලාට ඔයාට ජොයින්ට්ලි ලෝන් එක දාන වෙන්න පුළුවන් ඔයාගේ සහකරුවා සහකාරියත් එක්ක ඔයාගේ පාර්ට්නර්ත් එක්ක ඔයාගේ වයිෆ් එක්ක ලෝන් එක කම්බයින් විදියට ජොයින්ට් ලෝන් එක විදියට දානවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් වැදගත් කාරණා තමයි ක්‍රෙඩිට් ස්කෝර් එක සම්බන්ධයෙන් මට කියන්න ඕනේ ඔයා හදිසියේවත් මේට කලින් ලෝන් එකක් අරගෙන ඒ ලෝන් එක කලට වෙලාවට ගෙවා ගත්ත බැරි වෙලා තිබුණා නම් ඔයාගේ ක්‍රෙඩිට් ස්කෝර් එක නැවත අඩු වෙන්න පුළුවන්. එතකොට ඔයා ලෝන් එකක් අලුතෙන් ලෝන් එකක් ගන්න යද්දී ඒ ෆයිනන්ස් කම්පැනිට දැනගන්න ලැබෙනවා ඒගොල්ලන්ට තියෙන සම්බන්ධතා අනුව කනෙක්ෂන්ස් අනුව ඔයා කලින් ලෝන් එකක් අරගෙන ඔයාට කලට වෙලාවට ගෙවන්න බැරි වුණා කියලා. එතකොට ඔයා ලෝන් එක ගනිද්දි මේක ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ලෝන් එක දෙන්න බැරි ලෝන් එක ඔයාට ගන්න බැරි මට්ටමට පත් වෙන්නත් පුළුවන්. ඉතින් එහෙනම් මම කලින් ප්‍රශ්නෙකටත් උත්තර දෙනකොට කිව්වා වගේ ලෝන් එකක් ගන්නකොට හැමතිස්සෙම බලන්න ඕනේ කලට වෙලාවට ලෝන් එක ගෙවන්න පුළුවන් මට්ටමේ ලෝන් එකක් තමයි තමන් ලබා ගන්න ඕනේ. අන්තිම කාරණයට මට කියන්න කැමති නිරෝෂි, අපි අසන්නන්ට වැදගත් කාරණයක් තමයි මේ ලෝන් එකක් ගනිද්දි බලපාන වැදගත් ඩොකියුමන්ට්ස් මොනවාද කියන දේ. එතකොට ඒ ගැන පොඩි අවබෝධයක් මම ලබා දෙන්නම් ඕගොල්ලන්ට. ලෝන් එකක් ගන්නකොට වැදගත් වෙන ප්‍රධානම ඩොකියුමන්ට්ස් තමයි ඔයාගේ පාස්පෝර්ට් එක අත්‍යවශ්‍ය වෙන්න පුළුවන්. ඔයාගේ වැලිඩ් ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් තියෙන්න ඕනේ ඔයාට. අයිද නිව්සීලන්ඩ් හරි ඔයාට ලංකාවේ ලයිසන් එක හරි අවුරුදු එකමාරක් විතර කාල පරිච්ඡේදයක් වෙනකම් මේ රටේ වැලිඩ්. එතකොට වලංගු ලයිසන් එකක් තියෙන්න ඕනේ. ඔයාට සාමාන්‍යයෙන් පේ ස්ලිප්ස්, පේ ස්ලිප්ස් මාසෙකටවත් පේ ස්ලිප්ස් ඔයාට ෆයිනන්ස් කම්පනිකට සබ්මිට් කරන්න වෙනවා. සති හතරකටවත් පේ ස්ලිප් සබ්මිට් කරන්න වෙනවා. ඒ වගේම තමයි බැංක් ස්ටේට්මන්ට්ස් උත් බැංකුවට ෆයිනන්ස් කම්පනිකට මූල්‍යාචනට ඔයා විසින් ලබා දෙන්න වෙනවා. අඩුම තරමේ මාස 3කවත් බැංක් ස්ටේට්මන්ට් දෙන්න වෙනවා ඔයාගේ ලෝන් එක arrange කරද්දී. අනිත් එක තමයි ඔයාගේ වීසා කාල පරිච්ඡේදයත් වැදගත්. මොකද වීසා කාල පරිච්ඡේදය අනුව තමයි ලෝන් එකක් සමහරලාට ඩිපෙන් වෙන්නේ. ඔයාට රෙසිඩෙන්සි තියෙනවා නම්, PR තියෙනවා නම්, සිටිසන්ෂිප් තියෙනවා නම් ඒකම ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ස්ටුඩන්ට් වීසා හරි වර්ක් වීසා හරි තියෙනවා නම් ඒ වීසා එකත් ඔයාට ෆයිනන්ස් ෆයිනන්ස් කම්පනිකට මූල්‍යාචන ලබා දෙන්න සිද්ධ වෙනවා ලෝන් එකක් ගැනීමදී. ඉතින් එහෙනම් මේ ගැන පොඩ්ඩක් අවබෝධමත් වෙන්න කියලා මම කියන්න කැමතියි. ලෝන් එකක් ගන්නකොට කලින් ඉඳන්ම පොඩ්ඩක් ලෑස්ති වෙලා ඩොකියුමන්ට්ස් හදාගෙන ලබා ගන්න ඕනේ. අනිත් වැදගත්ම තේ තමයි නිරෝෂි, ලෝන් එකක් ගන්නකොට පුළුවන් තරම් කලින් ලෝන් එක ගන්න තරමට වටිනවා. හෙවත් මම කිව්වේ වීසා එක එක්ස්පයර් වෙන්න කාලේ ළඟ වෙලාවක ලෝන් එක ගන්න ගියොත් එම ඔයාගේ ලෝන් එකේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙන්න පුළුවන්. එයා කියන්න පුළුවන් ඔයාගේ වීසා එක වැලිඩ් මාස 6යි, ඒකට මේ ලෝන් එක දෙන්න බෑ කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙනම් අඳුම තරමේ වීසා රිමේනින් පීරියඩ් එක 1 ඉයර් හෝ 1.5 ඉයර්ස් තියෙනකොටවත් ලෝන් එකක් දාගන්න තරමට ඔයාට පහසුයි ඇප්ලිකේෂන් එක ඩික්ලයින් නොවී පරිස්සම් කරගන්න. ඔයාගේ අවශ්‍ය මුදල ලෝන් එක, vehicle ලෝන් එක සාර්ථකව ලබා ගැනීමට ඒ දේත් බලපානවා. එහෙනම් නිරෝෂි මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට මාව සම්බන්ධ කරගත්තාට. ඒ දේත් බලපානවා. එහෙනම් නිරෝෂි මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට මාව සම්බන්ධ කරගත්තාට.
ඉතින් අද දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපේනවා ඔබේ ආලින්දයට. එනම් ගිහිල්ලා ඉන්න ඔබ සැමට සුවදායක රාත්‍රියක්.
දීප ජන්මභූමි ලංකාදීප විජයභූමි අපේ.
Streaming now on planetaudio.org.nz.
Are you a mom with young children? Feeling exhausted, low in sleep, low in mood?
There is a place you can go.
Try going on safari.
Safari multicultural playgroups are for moms and kids ages 0 to 5, especially anyone from a migrant or refugee background. The playgroups are free to attend. There is a pick-up and drop-off service and even free English classes.
For more information, email safari@belong.org.nz. That's belong, B-E-L-O-N-G dot O-R-G dot N-Z. As well as being heaps of fun for kids, it's a great way to meet other mums, make friends,
and practice your English.
And it's free!
Ito'y dinig Pinoy, your noontime radio. Kami maririnig ninyo tuwing Sabado. From 12:25 until 2 p.m. Balitang Pinoy, showbiz chika at music biz pa.
Dinig Pinoy every Saturday only on 104.6 Planet FM.
வணக்கம் தமிழ் அன்பு நெஞ்சங்களே.
நியூசிலாந்து தமிழ் சங்கம் வழங்கும் தமிழ் தென்றல் நிகழ்ச்சிகளை பிளானட் எஃப்எம் 104.6 ஸ்டீரியோ அலைவரிசையில் ஒவ்வொரு ஞாயிறு மாலை 8:35 மணிக்கு கேட்க தவறாதீர்கள்.
நியூசிலாந்து தமிழ்ச்சங்க செய்திகள்,
சிந்தனை செய்திகள்,
இலங்கை இந்திய அரசியல் ஆய்வுரை கண்ணோட்டங்கள்,
இலங்கை இந்திய நியூசிலாந்து விளையாட்டு உலக செய்திகள்,
சிறுவர் நிகழ்ச்சிகள்
மற்றும் இயல் இசை நாடக நிகழ்ச்சிகளுடன் கூடிய பல் சுவை நிகழ்ச்சிகளை வழங்கும்
தமிழ் தென்றல் நிகழ்ச்சிகளை ஒவ்வொரு ஞாயிறு மாலை 8:35 மணிக்கு கேட்டு மகிழுங்கள்.
Listen for an hour of Janmabhoomi in Sinhalese at the same time next week. And if you'd like to listen to other Sinhalese programs on Planet FM, go to our website, planetaudio.org.nz, and click Language, Sinhalese. Bridge fans, get ready. The Bridge Zone is produced at Free FM in Hamilton and is a program by and for Bridge lovers.